බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකේ පවතින ඉතාම කලාතුරකින්. ඒ ධර්මය දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එතර මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ මේ ලෝකේ පවතින කාලයකදී මේ දේශනා කරන අය මේ ලෝකේ වැඩ ඉන්න කාලයකදී අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට හැකියාව ලැබුණා. තේරුම් ගන්න යම් ප්‍රමාණයකට හැකියාව ලැබුණා. ඒ වගේම ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි මේ ලබා තිබෙන මේ පරම දුර්ලභ අවස්ථාව, මේ ප්‍රතිලාභය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව අපේ ජීවිතයේ හරිමතාව කාලිකයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තන අග තියෙන පිනිබිඳක් වගේ. තන අග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයටපත් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ජීවිතයේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව කිසිම මොහොතක නතර වීමක් නැහැ. හැම මොහොතෙම පහළටයි ගලන්නේ. අපේ ජීවිතයත් එහෙමයි. මේ උපම් මොහොතේ ඉඳලා ජීවිතේ මරණීය කරාමයි ගලාගෙන යන්නේ. කිසි මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම මේ ජීවිතය ගත්තහම වදකයට නියමුණු ගවයෙක් වගේ. ගවයෙක් වදකස්ථානයට රැගෙන යනකොට ඔහු තබන හැම පියවරකම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම තප්පරයක් විනාඩියක් පාසාම අපි ලං වෙන්නේ මරණයටයි. ඒ වගේම මේ ජීවිතයේ ගත්තාම දී ඇඳ ඉරක් වගේ. දී ඇඳ ඉර වහා මැකෙනවා. මැකුණු ඉර කවදාකවත් පේන්නේ නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම තප්පරයක් විනාඩියක් පාසාම අපි ලං වෙන්නේ පියමන්නගන්නේ මරණයටයි. මේ විදිහට ගත්තාම අපේ ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන, මරණය කරා පියමන් නගන. ඒ වගේම මරණය මැකී යන ජීවිතයක් අපිට උරුම වෙලා තියෙන්නේ. ඉතින් මරණය ඕනම අවස්ථාවක නොයේ හේතු මුල් කරගෙන සිද්ධ වෙන්න පුළුවන්. කන බොන ආහාර පාන වස විසුනොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පය දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. යන එනකොට පය හැපිලා ලිස්සල වැටුනොත් මැරෙන්න පුළුවන්. මනුස්ස අමනුෂ්‍ය කරදරවලට ලක් වෙලා මැරෙන්න පුළුවන්. වාත පිත සෙම තුන්දොස් කිපිලා මැරෙන්න පුළුවන්. මේ විදිහේ නොයෙක් හේතු මුල් කරගෙන මේ ජීවිතයේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. මරණේ ඒකාන්තයෙන් ස්ථීරව ජීවිතේ කරා පැමිණෙනවා. ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන දින කීපය, අවසාන දවස් කීපය, අවසාන දිනේ වෙන්නට පුළුවන්. ලෞතර බුදුරජාන් වහන්සේ නමක්ගේ ධර්මය අපිට ලැබුණේ මේ කලාතුරකින් බොහොම කාලයකට පස්සේ ලැබුණ අවස්ථාවක්. මේ මොහොතේ ධර්මයේ අපිට ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා බාහිර කිසි දෙයකට මේ මනස යන්නට නොදී හොඳ සිහිය, කල්පනාව පිරිටුවාගෙන කියවෙන හැම බණපදයක් පාසාම නුවණින් විමසලා මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ එම අවවාදයන් අනුශාසනාවන් ශ්‍රවණය කරමු. ඒ සඳහා සාදුකාරය. නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණු දස්සනං සුවිසුද්ධං හෝතීති යතෝචකෝ ආවුසෝ බික්කු චන්නම් පස්සායතනානං සමුදයංච අත්හංගමංච යතාභූතම් පජානාති එත්තාවතාකෝ ආවුසෝ බිකුණෝ දස්සනං සුවිසුද්ධං හෝතීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ බුදුරජාන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරලා එහි අර්ථ මතු කරගෙන එය අපේ ජීවිතයට පුරුදු පුහුණු කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්නට අපිට ලැබෙන අවස්ථාවක්. අද අපේ දේශනාව සඳහා මාතෘකා කරන්ට යෙදුනේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තයට අයිති මේ දේශයේ නම කිංසුකෝපම සූත්‍රය. ගහක් උපමා කොට දේශනා කරපු එකක්. කිංසුකෝපම කියලා පරිවර්තනයේ තියෙන කෑල ගහ කියලා. එතකොට මේක වෙනස් වෙන ගහක් හැටියට තමයි මේ කෑල ගහ හරියට එරමුදු අපි ගත්තොත් එරමුදු ගහ කාලෙන් කාලට වෙනස් වෙනවා වගේ සමහර ගහ තියෙන්නේ. ඒ වගේ මේ කිංසුකෝපම කියන මේ ගහත් මේ නිතරම එක විදිහකනේ වෙනස් වෙන ගහ. කලින් කලට ගහ විවිධ විදිහට තමයි විද්‍යමාන වෙන්නේ. ඉතින් එමුදු ගහක් උපමා කොට දේශනා කරපු නිසා මේ දේශනෙට කියනවා කිංසුකෝපම සූත්‍රය කියලා. එතරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමී වැඩ ඉන්න අවස්ථාවකදී ස්වාමින් වහන්සේ නමක් එතරා භික්ෂූන් වහන්සේ නමක් තවත් භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අසා සිටියා. කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං අවෝසි. ආයස්මතුන් වහන්සේ කුමන කරුණකින්ද බිස්සුවගේ දර්ශනය පිරිසුදු වෙන්නේ කියලා ඇහුවා. එතන මොකද්ද ප්‍රශ්නය? බිස්සුවගේ දර්ශනය පිරිසුදු වෙන්නේ කුමන කරුණකින්ද? නැත්නම් මොන අවබෝධයකටපත් වුණාමද බිස්සුවගේ දර්ශනය පිරිසුදු වෙන්නේ? එතට මේ ස්වාමින් වහන්සේ උත්තර දුන්නා. මේ බිස්සුන් වහන්සේ උත්තර දුන්නා, යතෝචකෝ ආවුසු බික්කු චන්නම් පස්සායතනානං සමුදයන්ති අත්තංගමන්ති යථාභූතම් පජානාති එත්තහවතාකෝ ආවුසු බික්කුණු දස්සනං සුවිසුද්ධං අවෝසි. ආවුසුමිතුන් වහන්ස යංකිස බිස්සූන් වහන්සේ නමක් චන්නම් පස්සායතනාන මේ ඉස්පර්ශ ආයතන හයි සමුදයංච හටගැනීමක් අත්තංගමංච නැතිවීමත් යථාභූතං ඒ තියෙන යථා ස්වභාවය මනාකොට අවබෝධ කරගන්නවාද නැත්නම් දැනගන්නවාද එපමණකින්ම බිස්සුවගේ දර්ශනය පිරිසුදු වෙනවා කියලා මේ ස්වාමින් වහන්සේ මතක් කරා. එතකොට මේ ප්‍රශ්නේ අහපු ස්වාමින් වහන්සේ පිළිතුරට සතුටුනේ නැහැ. සතුටුනේ නැහැ. නිවැරදි පිළිතුරක් හැටියට බාරගත්තේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නේ නැති නිසා උන්වහන්සේ මොකද කරේ? තවත් ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා උන්වහන්සේ ළඟටත් ගිහිල්ලා ඇහුවා. ආශ්මතුන් වහන්සේ කුපමණ කරුණකින්ද නැත්නම් මොන අවබෝධයකටපත් වුණාමද බිස්සුවගේ දර්ශනීය පිරිසුදු වෙන්නේ? එතකොට උන්වහන්සේ පිළිතුරු දුන්නා, යතෝචකෝ ආවුසු බික්කු පංචන්නං උපාදානක්ඛන්දානං සමුදයංච අත්තංගමංච යථාභූතං පජානාති. ආයස්මතුනි, යම් බිස්සුවක් පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම මනාකොට අවබෝධ කරගන්නවා නම් ආන්නයා දර්ශනීය පිරිසුදු කරගන්න කෙනෙක් වෙනවා කිව්වා. දැම් මේ භිෂූන් වහන්සේ මේකට සතුරු නෙත් නෑ දැන් උත්තර කොහොමද දෙකක්නේ. ඒ නිසා මේකට සතුරු නෙත් නෑ. ඊට පස්සේ මේ උත්තරයට සතුටු වෙන්නේ නැතුව තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ලා උන්වහන්සේගෙන් මුත් ඇහුවා එකම ඒ ප්‍රශ්නම ඉදිරිපත් කරා කොපමණ කරුණකින් දාශමතුන් වහන්සේ විශ්වකේ දර්ශනීය පිරිසුදු වෙන්නේ. එතකොට මේ විසුන් වහන්සේ පිළිතුරු දුන්නා යතෝචකෝ ආවසෝ බිකු ආශමතුනි යම් අවස්ථාවක මේ විශ්වය චතුන්නම් මහා භූතානං සතර මහා ධාතුන්ගේ සමුදයං චත්තංගම හට ගැනීම නැතිවීම මනාකොට අවබෝධ කරගත්තා නම් එපමණකින්ම විශ්වගේ දර්ශනීය පිරිසුදු වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ පිළිතුරටත් දැන් සෑහීමටපත් උනේ සතුටුනේ දැන් උත්තර කීයද? එකම ප්‍රශ්නේ උත්තර තුනයි. ඒත් ඒ නිසා දැන් මේකට සතුටුුනේත් නැහැ. ඒ නිසා තවස් ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙමුත් අර ප්‍රශ්නෙම ඉදිරිපත් කරා. කිත්තාවතානුකෝ ආවසෝ බික්කුණෝ දස්සනංසු විසුද්ධං හෝති. ආයස්මතුන් වහන්ස කුමන කරුණකින්ද භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වෙන්නේ? ඉතින් ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්ස නැත මේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා යතෝචකෝ ආවසෝ බික්කු ආයස්මතුන් යං අවස්ථාවක භික්ෂුව යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති යතා භූතං පජානාති යම් යමක් හට ගන්නවා නම් ඒ සබ්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්මන්ති නිරුද්ධ වෙනවා කියලා මනාවට අවබෝධ කරගත්තා නම් මෙපමණකින්ම විශ්වගේ දර්ශනීය පිරිසුදු වෙනවා කියලා පිළිතුරු දුන්නා. දැන් මේ ස්වාමින් වහන්සේ මේකට සතුරු නෑ. දැන් මොකද? දැන් නම් ඉතින් කොහොමත් අමාරුනේ. ඇයි උත්තර කීයද? හතර. ඉතින් ඒ නිසා සතුරුනේම සතුරුලා ඉතින් බැලුව මේක හරියන්නේ නැහැ. හාමුදුරුවෝ හතර නම් මමගේ උත්තර හතර විද්‍යාවක්. ඒ නිසා උන්වහන්සේ නිතුව මං ගිහලා මේක භාග්‍යතුන් වහන්සේගෙන් මහන්න ඕන කියලා ඊට පස්සේ ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකපසක වාඩි වෙලා ඉතින් භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මම ගියා එතරා ස්වාමින් වහන්සේ නම නැත්තම් හාමුදුරුවෝ මම ළඟට ගියා ඒ බිස්සුන් වහන්සේ ළඟට ගිහිල්ලා මම උන්වහන්සේගෙන් ඇහුවා කිත්තාවතානුකෝ ආවසෝ බිකුණෝ දස්සනංසු විසුද්ධං අවසි ආශ්මතුන් වහන්ස මේ බිස්සුවගේ දර්ශනේ පිරිසුදු වෙන්නේ කොහොමද? එතකොට උන්වහන්සේ මට පිළිතුරු දුන්නා චන්නම් පස්ස ආයතන මේ ස්පර්ශ ආයතනේ හයේ හට ගැනීමත් නැති සමුදයන් තච්ඡංගමන්ත මනා යථා භූතම් මනාකොට පජානාති අවබෝධ කරගන්නවාද එපමණකින්ම විශ්වගේ දර්ශනීය පිරිසුදු වෙනවා. ස්වාමිනී මම සතුටුනේ නම් නෑ පිළිතුරට. ඒ නිසා මම තවත් කෙනෙක් ළඟට ගියා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඇවුවට පස්සේ උන්වහන්සේකටම පිළිතුරු දුන්නා ඕ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම මනාකොට දැක්කොත් තමයි දර්ශනීය පිරිසුදු වෙන්නේ. මම දැන් ඒකට සතුටුනේත් නෑ. තවත් කෙනෙක් ළඟට ගියා. උන්වහන්සේගෙන් අහුවම් පස්සේ උන්වහන්සේ පිළිතුරු දෙනවා චතුන්නම් මහබුත සතර මහා ධාතුන්ගේ හට ගැනීම නැතිවීම දැනගත්තොත් තමයි දර්ශනීය පිරිසුදු වෙන්නේ. ඊට පස්සේ ස්වාමීනි මම මේකට සතුට වෙන්නේ නැතුව තවත් එක්කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවා. ඊට පස්සේ උන්වහන්සේ උත්තර දුන්නා යමක් හේතුන්ගෙන් හටගත්තද ඒ සියල්ල හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා උත්තර දුන්නා. මේ එහෙම දැනගත්තොත් විශ්වයේ දර්ශනීය පිරිසුදු වෙනවා කියලා උත්තර දුන්න ස්වාමිනේ මම මේකට සතුටුුනේත් නැහැ. ඒ නිසා ස්වාමිනේ විශ්වංගේ මේ ප්‍රශ්න වලට මම සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි කොපමණ කරුණකින්ද විශ්වයේ දර්ශනය පිරිසුදු වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේගෙමුත් අසා සිටියා. බුදුරජාන් වහන්සේක පාටම උත්තර දෙන්න ගියේ නැහැ. උන්වහන්සේට පස්සේ මේ බිස්සුන් වහන්සේට මතක් කරනවා සේයතාපි බික්කු පුරිසස්ස කිංසුකෝ අදිට්ට පුබ්බවස්ස බිස්සුව මිනිසෙක් ඉන්නවා ඔය කෑලගහ කියන එක දැකලා නැහැ. ඉතින් කෑලගහ දැක්කේ නැති කෙනාට හිතුණා කෑලගහ මොකද්ද කියලා දැනගන්න ඕනි. ඒ නිසා එතරා කෙනෙක් ළඟට මිනිසෙක් ළඟට ගිහිල්ලා එයාට ආරංචි වුණා මෙයා නම් කෑලගහ දැකලා තිනවා. ඉතින් ඒ නිසා කැලකහක් දැක්ක මිනිහෙක් ළඟට ගිහිල්ලා අහනවා කීදිසෝ පුරිස කින්සුකු මනුෂය නැතම් පුරුෂය මේ ඔය කෑලගහ කියන්නේ මොකක් වගේ එකක්ද කියලා හෙව්වා. කෑලගහ කියන්නේ මොකක් වගේ එකක්ද කියලා. එතකොට ඒ පුරුෂයා පිළිතුරු දෙනවා කාලකෝ බෝ පුරුෂ කින්සුකෝ පුරුෂය ඔය කෑලගහ කියන්නේ නිකන් කණුවක් වගේ පිච්චිච්චි කණුවක් වගේ කියලා කිව්වා. එතකොට කළුම කළු පාටයි හරියට දැවිච්චි කණුවක් වගේ කියලා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන විශ්ව ඒ වෙලාවේ ඒ මනුෂයා ඒ පුරුෂයා දකින විදියට ඒ කෑලගහ දැකලා තියෙන්නේ ඒ විදිහට කියන කෑලගහ එයා දකිනකොට කොයි වගේද නිකන් මේ ඕ පිච්චිච්චි කණුවක් වගේ කළුම කළු පාට කියලා. ඊට පස්සේ මේ මනුෂයා මේ පිළිතුරට සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නැති නිසා මොකද කරන්නේ? තවත් මේ කෑලගහ දැක්ක මනුස්සයෙක් හොයාගෙන ගිහිල්ලා එයාගෙම ගිහිල්ලා ඇහුවා, "ඔය කෑලගහ කියන්නේ මොකක් වගේ එකක්ද?" කියලා කිව්වා. එතකොට මෙයා පිළිතුරු දුන්නා, "ලෝහිතෝ අම්බෝ පුරිස කිංසුකෝ සේයතාපි මාංශපේශී" කිව්වා. එයා කිව්වා, "ඔය කෑලගහ කියන්නේ රතුම රතු පාටයි මස් ටිකක් එල්ලලා වගේ" කිව්වා. එතකොට ඉතින් මෙයාට මොකද උනේ? දැන් මේකට සතුටුුනේත් නැහැ. මොකද දැන් කෑලගහ දෙයාකාරයකට තමයි උත්තර දුන්නේ. ඉතින් ඒ නිසා ඉතින් කෑලගහ දැනගන්න මොනින්ද ආයෙත් හොයාගත්ත කවුද මේ කෑලගහ දැකලා තියෙන්නේ. එතකොට තවත් මිනිස්සෙක් අහුණා. ඉතින් එයා ළඟටත් ගිහිල්ලා ඇහුවා, "පුරුෂයෝ ඔය කෑලගහ කියන්නේ මොකක් වගේ එකක්ද?" කියලා කිව්වා. එතකොට එයා කිව්වා, ඕ විරක ජාතෝ බෝ අම්බෝ පුරුෂ කින්සුකෝ ආදින්න පපටික." ඔය මේ කෑලගහ කියන්නේ නිකන් පොතු ගැලවිච්චි මේ නිකන් දිරාගිය කඳක් වගේ මේ පොතුත් ගැලවිලා තියෙන එකක් කිව්වා ඔය කෑලගහ කියන්නේ කියලා කිව්වා. දැන් එයාට දැන් ඒ පිළිතුරට සෑහීමටපත් උනේත් නැහැ. ඊට පස්සේ ඉතින් අය තවත් මිනිස්සෙක් වයන ගිහලා එයාගෙමුත් ඔබ කෑලගහ දැකලා තියෙනවද කියලා තොරතුරු අහරෝ මම දැකලා තියෙන මොකක් වගේද කියලා කෑලගහ. ඒතර කිව්වා, "ඔය මේ කෑලගහ කියන්නේ ගොඩාක් කොළ තියෙන හරියට මේ නුග ගහක් වගේ" කියලා කිව්වා. ගොඩාක් එවන තියෙන අතුකොළ ගොඩාක් තියෙන නුග ගහක් වගේ එකක් තමයි කෑලගහ කියන්නේ කියලා කිව්වා. එතකොට ඉතින් එයා ඒ කෑලගහ බලනකොට තිබිලා තියෙන කොහොමද ඒ විදිහට තියා දැක්ක විදිහට කිව්වා කෑලගහ කියන්නේ නුග ගහක් වගේ කියලා. එතකොට ඒ පුජ්‍යලේ අර කෑලගහ දැක්ක විදිහට තමයි උත්තර දුන්නේ. නමුත් ඔක්කොම උත්තර දුන්නේ මොකක් ගැනද? කෑලගහ පිළිබඳව. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, "ඒව මේව කෝ බික්කු යතා යතා අදිමුත්තානං තේසං සත්පුරිසානං දස්සනං සුවිසුද්ධං." ආන් ඒ වගේ තමයි ඒ යම් යම් විදිහට මේ ධර්මයේ දිහා බලපු ඒ ධර්මය අවබෝධ කරගත්ත හැම දෙනාගේම දර්ශනය පිරිසුදුයි කිව්වා. "තතා තතා තේහි සත්පුරුෂ ව්‍යාකතයේ" අය ඒ ධර්මයේ බලපු විදිහට තමයි උත්තර දුන්නේ කිව්වා. ඉතින් ඔක්කොම දැක මේගේ දර්ශනය පිරිසුදුයි කිව්වා. කෑලගහ වගේ තමයි කිව්වා. කෑලගහ එක එක වෙලාවේ බලපු විදිහට පෙවුනා වගේ මේ සත්පුරුෂයොත් බලපු විදිහට තමයි තමන්ගේ අවබෝධයන් ප්‍රකාශ කරේ. ඔක්කොගෙම දර්ශනය පිරිසුදුයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් උපමාවක් මේ භික්ෂුන් වහන්සේට දැන් උත්තරේට වෙනම විදිහේ පිළිතුරු තමයි බුදුරජාන් වහන්සේ දුන්නේ. "සේයතාපි බික්කු රඤ්ඤෝ පච්ඡන්තිමන් නගරං" විශ්ව එක්තරා රජ කෙනෙකුට තියෙනවා ප්‍රත්‍යාන්ත රාජ්‍යයක් තියෙනවා. හොඳට මේ රාජ්‍ය බිච්චි වලින් තාප වලින් හොඳට වර කරලා තියෙන. මේ නගරයට තියෙන දොරටු හයක් තියෙනවා. ඉතින් මේ නගරයේ මේ දොරටු හය පාලනය කරන්න ඉන්න ඉතාමත්ම බුද්ධිමත් දෝවාරිකෝ පඬිතෝ වියත්තු මේධාවි. නිකාම දෝවාරිකයේ නෙවේ, ඉතාම බුද්ධිමත් ඊළඟට කඩිසර දක්ෂ දොරටු පාලයෙක් ඉන්නවා. "අඤ්ඤාතානං නිවාරේතා" මේ දන්නේ නැති අය මේ නගරයට ඇතුල් කරගන්නේ නැහැ. දන්න අය තමයි මෙයා ගන්නෙ. මොකද මෙයා හරිම බුද්ධිමත් ඥානවන්ත කෙනෙක්. ඉතින් මෙන්න මේ ද්වාරපාල ළඟට දොරටුපාලය ළඟට එනවා පණිවිඩකරුව. ඉතාම වේගෙන් යන්න එන්න පුළුවන් පණිවිඩකරුව දෙන්නේ කැවිල්ලා මේ පුරු මනුෂ්‍යයාගෙන් අහනවා, ද්වාරපාලයාගෙන් අහනවා, පුරුෂය මේ නගරේ ස්වාමියා කොහෙද ඉන්නේ කියලා. නගරේ ඉන්න ස්වාමියා කොහෙද ඉන්නේ කියලා කියන්නේ නගරේ අයිතික රජු කොහෙද ඉන්නේ කියලා. එතකොට එයා කිව්වා මේ නගරේ ස්වාමියා ඉන්නේ නගරේ මැද්දේ සතර සිංහාටේ කියන නගර මැද්දේ තියෙන කණු අතර, උතන තමයි මෙයා ඉන්නේ කියලා එතන තියෙන මාලිගාවේ. ඊට පස්සේ මේ ඉතාමත්ම වේගෙන් යන්න පුළුවන් මේ පණිවිඩකරුවෝ දෙන්න අර නගරේ ස්වාමියාට යථාභූත වචරණී ආදිත්තා යථාර්ථය කියන දේ සත්‍ය කියලා දීලා ඒ අය ආපු පාරවල් වලින්ම යන්නට ගියා කියලා. ඒ වගේම මේ විදිහට දිසා හතරෙන්ම පණිවිඩ හතුරු කරුවෝ හතර දෙනෙක් ඇවිල්ලා අර විදිහේ නගර ස්වාමියාට ඉන්න තැනට ගිහිල්ලා යථාර්ථයේ සත්‍ය කියලා දීලා තමන් ආපු පාරවල් වලින්ම යන්නට ගියා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරා උපමාකෝ මෙයන් බික්කු කතාත්තස විඤ්ඤාපනා විශ්ව මම මේ කරේ මොකද්ද උපමාවක් කිව්වා. මොකටද අර්ථය පහදලා දෙන්න අර්ථය කියලා දෙන්න කිව්වා. නගරාන්තිකෝ බික්කු ඉමස්ස චාතු මහාභූතිකස්ස කායස්ස ඇති වචන. මේ නගරය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කයට එක මාතා පෙත්තික සමෞපියන් නිසා හටගත්ත ආහාර පාන වලින් යැපෙන ඒ වගේම නාවල කවල පොල ව්‍යායාම කරලා පවත්වන කැඩිලා බිඳිලා යන මේ කයට කියන නමයක් තමයි මොකද්ද නගරය කියලා කිව්වා. එතකොට මෙන්න මේ නගරයේ ඉන්නවා ස්වාමී කයිතිකාරයෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ නගරයේ ඊළඟට මේ නගරයේ තියෙනවා දොරටු කීයද? 6ක් තියෙනවා. ඉතින් මේ නගරයේ දොරටු වලටත් ඉතාමත්ම බුද්ධිමත් නුවණ තියෙන ද්වාරපාලය දානවා. එතකොට මේ නගරයේ තියෙන දොරටු 6 මොනවද? අජ්ජත්තික ආයතන 6 කියනවා. එතකොට මේ නගරයේ ඉන්න දොරටු පාලයාගේ නම මොකද්ද? සිහිය කියනවා. සතියය තං වජන් සීගන් දූත යුද්ධාන්ත මේ ඉක්මනින්ම වේගවත් හරි කඩෙසර පණිවිඩ කරුව දෙන්න තමයි සමත විපස්සනා කියලා කියනවා. සමත සහ විපස්සනා. එතකොට නගර සාමීතිකෝ බික්කු විඥානස්සේතං මේ නගරේ ස්වාමියා කවුද? විඥානීය කියලා කිව්වා. මජ්ජේ සිංහාටකෝතිකෝ බික්කු චතුන්නේ තම් මහාභූතනං අතිවචන මේ නගර ස්වාමියා ඉන්නවා කිව්වේ කොහෙද? සතර සිංහාටකේ. ඒ වගේ මේ නගර ස්වාමියා ඉන්න තැන කොහෙද? සතර සිංහයේ තමයි. පඨවේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, චේදෝ ධාතු කියලා මේ සතර මහා ධාතු තුල තමයි මේ නගර ස්වාමියා පජින්චුලා ඉන්නේ. යථා භූත වචනන්ති බික්කු නිබ්බානේ සේතං අති වචන මේ නගර ස්වාමියාට ගිහිල්ලා කියන්නේ මොකද්ද? යථාර්ථය ඒ තමයි නිර්වාණය කියන. යථාගත මග්ගෝති බික්කු අරියස් සේතං අට්ඨංගිකස්ස මග්ගස්ස අදි වචනං. අර මේ දූත දෙන්න සීක්‍රයෙන් යන පුළුවන් දූත දෙන ආපු ගිය මග තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මේ සමත විපස්සනා කියන පණිවිඩ කරුව දෙන්න කොහේ හරහාද යන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා ගිහිල්ලා තමයි නගරේ ස්වාමියාට අන්න යථාර්ථයේ සත්‍යය කියන වචනය නිර්වාණය කියන දේ කියලා දෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ විදිහට මේ උපමාවක් පෙන්නලා තමයි විශ්වයට ධර්මීය කියලා දුන්නේ. එතකොට මේ දේශනාවේදී එතකොට පළමුවෙන්ම අර ස්වාමින් වහන්සේ අහන ප්‍රශ්නේ මොකද්ද? ඕ විශ්වගේ දර්ශනය පිරිසිදු වෙන්නේ මොන කරුණු වලින්ද? මොන අවබෝධයකටපත් වුණාට පස්සේද විශ්වගේ දර්ශනය පිරිසිදු වෙන්නේ? එතකොට පළවෙනි ස්වාමින් වහන්සේ උත්තර දුන්නා, ඕ චන්නම් පස්ස ආයතනන මේ ස්පර්ශ ආයතන 6 සමුදයංච හට ගැනීමත් අත්ංගමංච නැතිවීමත් යථා භූතම් මනාකොට නැති එක තිය යථා ස්වභාවය පජානාති දැනගත්තනම් එපමණකින්ම විශ්වගේ දර්ශනය පිරිසුදු වෙනවා කියලා කිව්වා. එතකොට ස්පර්ශ ආයතන 6 කියන්නේ මොනවද? ඕ චක්කු සම්පස්සාතර මේ ඇහැ කියන්නේ ස්පර්ශය හදන තැනක්. සෝත සම්පස්සාතර මේ කන කියන්නේ ස්පර්ශය හදන තැනක්. ඉළඟට නාසේ ගහන සම්පස් මේ නාසේ කියන්නේ ස්පර්ශය හදන තැනක්. ගිව්වා සම්පස මේ දිව කියන්නේ ස්පර්ශය හදලා තින තැනක්. ඉළඟට කාය සම්ප මේ කය කියන්නේ ස්පර්ශය හදලා දෙන තැනක්. ඉළඟට ඕ මනෝ සම්පස් මේ මනස කියන්නේ ස්පර්ශය හදලා දෙන තැනක්. එතකොට මේ ආයතන හයට කියන නමත් තමයි තව එකක් මොකද්ද? චපස්ස ආයතනේ. එතකොට මේ ආයතන හය නිතරම නිස්පාදනය කරන්න මොනවද? ස්පර්ශය. ස්පර්ශය නිස්පාදනය වෙන එක තමයි හැම වෙලේ මේ ආයතන හයෙන් වෙන්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන හය. එතකොට විශ්ව මොකද්ද දකින්නේ? ඕ අත් සමුදයත් අත්ංගමයක්. නිතර මේ ස්පර්ශ ආයතනේ දකින්නවා හට ගැනීම සහ නැතිවීම දකින්නවා. එතකොට මේ ස්පර්ශ ආයතනයේ තුල හට ගැනීම නැතිවීම දකින්නකොට මේ ආයතන හය අවබෝධ කරගන්න මොකක් හැටියද? අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට. මොකද දෙයක් හට ගැනීමක් තියෙනවා නම් නැතිවීමත් නැතන නිත්‍ය ස්වභාවයක් නැහැ. ඒ වගේම එක සැප හැටියට ගන්නත් බෑ, ඒක මගේ හැටියට ගන්නත් බෑ. එනිසා ඒ නිතරම භාවනා වශයෙන් කරන්නේ මොකද්ද? මේ ආයතනයන්ගේ හට ගැනීම නැතිවීම බලන. ඒතර අනිත්‍ය සංඥාව තමයි වැඩෙන්නේ, දුක්ඛ සංඥා අනාත්ම සංඥා වැඩෙන. නමුත් කරන්නේ මොකද්ද? හේතුඵල බලනවා. මේ ඇයි ආයතනය සකස් වෙන හේතු ඒකයි. එතකොට ඇහැ නිතරම ගත්තොත් සංඛාරය සකස් වෙන එකක් ඒකයි. එතකොට ඇහැ ආයතනයක් හැටියට හැම වෙලේම සකස් වෙන නම් මොකද්ද සකස් වෙන්න ඕන? නාම රූප හට ගන්න ඕන. එතකොට නාම රූප හට ගත්තොත් තමයි ඇහැ හටගන්නේ. නාම රූප නැති වුණොත් ආයතනේ නැති වෙනවා. ඒ නිසා මේ විදිහට නිතරම මේ ඇහැ නැමැති ආයතනේ අන්න හට ගැනීමත් බලනවා, නැතිවීමත් බලනවා. එතකොට මේ හට ගැනීම නැතිවීම බලනකොට මෙන්න ඇහැ කියන්නේ සකස් වෙච්ච දෙයක් කියලා අවබෝධ කරගන්න. එතකොට සංකතයක් ඇටිට. එතකොට සංකත ලක්ක තමයි උපාද වයදාමිනු, හට ගැනීමක් නැතිවීම. ඉතින් යමක් හට ගන්නව නැති එක නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. ඉතින් යමක් අනිත්‍ය නම් ඒක සපද්ද දුකද්ද? දුකයි. ඉතින් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මමේ, මාගේ, මටයි ඉති කියලා අන්න ගන්න බෑ. ඉතින් මේ විදිහට බලනකොට ඒ විශ්වගේ දර්ශනය මොකද වෙන්නේ? පිරිසුදු වෙනවා. එතකොට යා සම්පූර්ණම මේ ආයතනය පිළිබඳ යාගේ දැක්ම තමයි මේක නිත්‍ය සුඛාත්ම මමේ මාගේ මටයි ඉති කියලා ගන්න බෑ. එතකොට මේ ආයතනය සම්බන්ධව යම් තණ්හාවක් යම් අවිද්‍යාවක් තිබ්බනම් ඒක මොකද වෙන්නේ? නැති වෙලා යනවා. මොකද මේ තණ්හාව කියන දේ පජින්චු වෙලා ඉන්නේ කොහෙද? ඕ මේ ආයතන තුල තමයි පජින්චු වෙලා තියෙන්නේ. එතකොට මේ ආයතනයන්ගේ යථා ස්වභාවය දකිනකොටම අන මේ ආයතනයන්ට යම් තණ්හාවක් තිබ්බනම් ඒක සම්පූර්ණම නැති වෙලන එකයි. මේ විදිහට මේ ආයතනයන්ගේ හට ගැනීම නැතිවීම බලනකොට එයාගේ දර්ශනය පිරිසුදු කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ හැබැයි මේකට උත්තරේට සතුටුනේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේ ගිහිල්ලා තවත් කෙනෙකුෙන් අහුවා කොහොමද දර්ශනීය පිරිසුදු කරගන්නේ කියලා. ඉතින් උන්වහන්සේ පිළිතුරු දුන්නේ ඕ පංචපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම බලන්න ඕනි කියලා. එතකොට මේ පංචපාදානස්කන්ධයේ කෙනෙක් අන්න හට ගැනීම නැතිවීම බලනවා නම් එයාටත් පුළුවන් දර්ශනය පිරිසුදු කරගන්න. මේ ඒ නිසා සමහර අය භාවනා කරනකොට කරන්නේ මොකද්ද? ආයතනයන්ගේ මේ නැත්නම් ස්පර්ශ ආයතන හය මේ හට ගැනීම නැතිවීම නෙවෙයි, එයා බලන්නේ පංච උපාදානස්කන්ධේ තමයි බලන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම බලනකොට එයාටත් දර්ශනීය පිරිසුදු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ රූපේ හට ගැනීම බලනවා, වේදනාවේ, සංඥාවේ, සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහේම. එතකොට රූපයක් හටගන්නේ ආහාර හටගත්තුත් රූපේ හටගන්නවා, ආහාර නැති වුණොත් රූපේ නැති වෙනවා. ආන්න එතකොට රූපේ කියන්නේ සංකතයක්. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න. ඊළඟට වේදනාවෙත් හට ගැනීම බලනවා, නැතිවීම. එතකොට වේදනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශය හට ගැනීමෙන් හටගන්නවා. ස්පර්ශ නැතිවීමෙන් නැතිනවා. එදර වේදනාව පිළිබඳ යම් වැරදි දැක්මක් දර්ශනයක් තිබ්බනම් නිත්‍ය සුඛය ආත්මේ මමේ මාගේ කියලා දර්ශනය මොකද වෙන්නේ? නැති වෙලා යන දර්ශනේ පිරිසුදු වෙනවා. රූපේ කියන්නේ මොකද්ද? සංකතයක් නැත්නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. මොකද එයාට පේන රූපේ කියන්නේ මොකද්ද? හට ගන්න එකක් සහ නැති වෙන එකක්. ඒක සංකතයක් හැටියට අවබෝධ කරගන්න. ඒ වගේම වේදනා සංඥා පිළිබඳවත් එහෙමයි. සංඥාවේ හට ගැනීම බලනවා, නැතිවීම බලනවා. එතකොට සංඥාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන් හටගන්නවා. ස්පර්ශය හට ගැනීම තුල සංඥාව හටගන්නවා. ස්පර්ශ නැතුණු සංඥාව නැති වෙනවා. එතකොට සංඥාව පිළිබඳව යම් වැරදි දෘෂ්ටියක් දර්ශනයක් මතයක් තිබ්බනම් ඒක මොකද වෙන්නේ? නිට්ටය සුඛය මමයේ මාගේ කියලා ආන්න එක නැති වෙනවා. එයාට පේන්නේ මේ සංඥාව කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඉතින් මේ විදිහට සංඥාවේත්‍ය දර්ශනය පිරිසුදු කර ගන්නවා. ඒ වගේම යා බලනවා මොකක් සම්බන්ධද? සංඛාර. ඒතර සංඛාරය කියන්නේ හටගත් දෙයක්. එයාත් ඒතර ඒක බලනවා. ඇයි මේ සංඛාර හටගන්නේ? ඒතර සංඛාර හටගන්නේ මොකෙන්ද? ස්පර්ශය හට ගැනීමෙන් හට ගන්නවා. ස්පර්ශ නැතිවීමෙන් නැති වෙනවා. ඒතර යා සංඛාර පිළිබඳව යන් දෘෂ්ටියක් මතයක් දර්ශනයක් තිබුණා ඒක නැතිලා පිරිසුදු වෙනවා. මේ සංස්කාර කියන්නේ එක පැත්තකින් සංකතයක් නැත්නම් මේක අනිත්‍ය දෙයක්, මේක දුකක්, මේක අයිති නෑ. ඒ වගේම විඥානයත් එයා හට ගැනීම නැතිවීම බලනවා. විඥානයේ හටගන්නේ මොකෙන්ද? නාම රූප හටගත්තොත් හටගන්නවා. නාම රූප නැතිවීම තුල නැති වෙන. ඒතර විඥානයේ පිළිබඳව යම් මතයක් දෘෂ්ටියක් තිබෙනවා ඒකත් අන්න නැති වෙලා එයාගේ විඥානයේ සම්බන්ධව තන දර්ශනීය පිරිසුදු වෙන නිසා විඥානේ මම මගේ මටයි තී කියලා ගන්න විඥානේ සංකතයක් හැටියට දකිනවා. නැත්නම් විඥානේ කියන්නේ වෙනස් වෙන එකක්, විඥානේ කියන්නේ දුකක්, විඥානේ කියන්නේ මටයි තී එකක් නෙවෙයි. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධේ නිතරම හට ගැනීම බැලමින් වාසය කරනවා නම් ආන්නයට දර්ශනීය පිරිසුදු කරගන්න පුළුවන්. එතකොට විඥානේ සම්බන්ධව යම් මේ දර්ශනේ පිරිසිදු වෙනවත් එක්කම යම් තණ්හාවක් අවිද්‍යාවක් තිබෙනම් ඒව කොම නැති වෙලා එයා අන්න දර්ශනේ පිරිසිදු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට මේ පිළිතුරටත් සෑහීමටපත් උනේ නැහැ. ඊට පස්සේ ගියේ තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඇවිල්ලා මොකද්ද? කොහොමද දර්ශනේ පිරිසිදු කරගන්නේ? එතකොට එයා උත්තර දෙනවා සතර මහා ධාතුන්ගේ හට ගැනීම නැතිවීම බලන්න කියලා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වල හට ගැනීම බලනවා නැති වෙනවා. එතකොට ධාතුත් පවතින්නේ ආහාර හට ගැනීමෙන් හට ගන්නවා, ආහාර නැතිවීමෙන් නැතිනවා. ඒ විදිහට බලනකොට ධාතු සම්බන්ධවත් නැත්නම් ධාතුන්ගෙන් හටගත් දේවල් සම්බන්ධු නිත්‍ය සුඛාත්ම හැටියට කිසිවක් ගන්නේ නැහැ. මේ විදිහට විශ්ව බලනකොට ඒත් එයාගේ දර්ශනය පිරිසුදු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට සතුටු වෙන්නෙත් නැතුව තවත් කෙනෙක් ළඟට යනවා. එයා ළඟට ගිහිල්ලා අහනවා කොහොමද දර්ශනය පිරිසුදු කරන්නේ? එයා උත්තර දෙන්නේ කොහොමද? යං කිංචි සමුදය ධම්මං, යමක් හේතුන්ගෙන් හට ගන්නවද සකස් වෙනවද සබ්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්මං නැති වෙලා යනවා. එතකොට ඔක්කොම කැටි කරලා කියන යමක් හේතුන්ගෙන් හටගත්තද ඒ සියල්ල නැති වෙලා යනවා කියලා ඒ විදිහට එයා බලනවා. එතකොට ලෝකේ හැම දෙයක්ම එයා දකින්න මොන හැටිද? සංකත හැටිද දකින්නවා. එතකොට දකින්නවා මේ හැම දෙයක්ම හේතුන්ගෙන් හටගන්නේ. හේතු නැති වුණු දවසක තමයි මේ සියල්ල නැති වෙන්නේ. ඉතින් එයා සමස්තේම අරගෙන තමයි බලන්නේ යමක් හේතුන්ගෙන් හටගත්තොත් හේතු නැතිවීම තුළ ඒ දේවල් නැති වෙලා. ඒ නිසා සීලුම් දේවල් පිළිබඳව නොවැළිය යුතුයි, නොමැදිය යුතුයි, අල්ලා නොගත යුතුයි කියලා එයා දන්නවා. මොකද හැම දෙයක්ම සකස් වෙන දේවල් ඒ හේතුව තිනකන් ඒ සකස් වීම තිනවා. හේතු නැතුණු ගාන සකස් වීම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට දැක්කහමත් විශ්වගේ දර්ශනය පිරිසුදු වෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ උත්තර වලට ආන්න කැමති උන්නේ. එතකොට නමුත් ඔක්කොම බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේ හැමෝගෙම හැබැයි දර්ශනේ පිරිසුදුයි කිව්වා. එතකොට හැමෝම කෑල ගහ දිහා බැලුවා වගේ මේ හැමෝම එකම විදිහට තමයි බලන්නේ. ඒ මොකද්ද? හට ගැනීම සහ නැතිවීම. මොකද අපි සංසාරගත සත්වයන්ට තියෙන අර නিত্য සුඛ ආත්ම සංඥා ස්වභාවයන් තමයි තියෙන්නේ. ඒතර මේ නිත්‍ය සුඛාත්ම ස්වභාවයන් මේ කැඩෙන්න නම් නිතරම බලන්න බුදුරයන් වහන්සේ පෙන්වන්නේ මේ හේතු ඵල තමයි පෙන්වන්නේ. ඒතර තමයි මේවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා නැත්තම් සංඛාර හැටියට අවබෝධ කරගන්නේ. ඒ නිසා එතකොට තමයි මේ සක්කාය දිට්ඨිය, ඒ වගේම තණ්හා, දිට්ඨි, මාන්නාදී සියලු ක්ලේශයන් නැතිවල යන්නේ. ඒ නිසා අපි මොන විදියට බැලුවත් බලන්න තියෙන්නේ එකම එක ක්‍රමයට, ඒ තමයි හට ගැනීම සහ නැතිවීම. ඒක පංච උපාදානස්කන්ධය බලන්නත් පුළුවන්, ආයතනයන්ගේ බලන්නත් පුළුවන්, ධාතු වල බලන්න පුළුවන්, නැත්නම් සමස්තයම හරම්කම යමක් හටගත්තොත් ඒ සියල්ල නැති වෙලා යනවා කියලා. ඉතින් දැන් සෝතාපන්න වෙනකොට එහෙම මේ දර්ශනේ එයයිට තියෙන එකයි මේ අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ දැනගත්ත මොකද්ද? යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එතකොට ඒ සෝතාපන්න වෙනකොට ඒකයි මේ ආර්ය න්‍යාය කියන එක අවබෝධ කරගන්න හේතු ඵල දහම. එතකොට ඒ අය හැම දෙයක්ම ජීවිතේ දකින්නේ සකස් වෙච්ච දේවල් හැටියට. ඒතර සකස් වෙච්ච දේවල් හැටියට දැක්කම නිතරම ඇයි සකස් වුනේ කියලා ඊට පස්සේ හේතුව බලනවා. ඒකයි. දැන් අපි නිත්‍ය සංඥාව හැටියට බැලුවේ ගමන් ඒව සකස් වෙච්ච හැටියට බලන්නේ නැහැ. එහෙම නැත්තම් මගේ හැටියට ගත්තේ ගමන් සකස් වෙච්ච ඒව හැටියට බලන්නේ නැහැ. ඒවා අපි සාමාන්‍යයෙන් දකින්නේ මම මේ මාගේ මටයි තී කියලා. එතකොට අපි ඒව සකස් වෙච්චා කියලා හොයන්න යන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ ධර්මය තුල ශාවකයෝ නිතරම මේවා සකස් වෙච්ච දේවල් හැටියට තමයි අවබෝධ කරගන්නේ. එතකොට සෝතාපන්නයිට ඒ අවබෝධය තියෙනවා. එතකොට සීක පුජ්ජලයන්ට ඒ අවබෝධය තියෙනවා. අර භූත සූත්‍රය පෙන්නන්නේ භූත මිදන්ති සාරිපුත්ත පස්සතා, සාරිපුත්ත මේක සකස් වෙච්ච දෙයක් කියලා ඔබ දකිනවාද කියනවා. එතකොට දේශනා කරනවා භූතම් මිදන්ති බන්ති යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සේ ස්වාමීනි මේක සකස් වෙච්ච දෙයක් කියලා මනා නුවණින් දකිනවා. ඊට පස්සේ තදාහාර සම්භවං, එතකොට මේ සකස් වෙච්ච දේ පවතින්නේ මොකක්ින්දද? ආහාර නිසා කියනවා. එතකොට තදාහාර සම්භවಂತಿ යථා භූතං සම්මප්පඤ්ඤාය දිට්ඨි ආහාර සම්භවස්ස නිබ්බිදා විරාගාය නිරෝධාය පටිපන්නෝ. ඒ වගේම තදාහාර නිරෝධා, ඒ ආහාර නිරුද්ධ වුණොත් යම් භූතං යමස්සක්කසුනාද ඒ මොකද්ද? නිරෝධ ධම්මන්ති පජන්, ඒක නැති වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා. ඉතින් මේ විදිහට සෝතාපන්න වෙනකොට එයාට තියෙන දර්ශනය දැක්මක් තමයි මොකද්ද? හැම දෙයක්ම සංකත හැටි නැත්තම් සකස් වෙච්ච දේවල් හැටිට. ආන්නේ සකස් වෙච්ච හැටි දකින්න තමයි සක්කාය දිට්ඨිය නැත්තේ. ඒතර සක්කාය දිට්ඨියක් ඒ කට්ටියට නැහැ. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, උපාදාන ස්කන්ධ පිළිබඳවත් නැහැ. ඒ වගේම ආයතන ආදී දේවල් සම්බන්ධවත් නැහැ. ඒතර හැම දෙයක් පිළිබඳව එයයිට අවබෝධ කරගෙන තියෙන්නේ සංකත දේවල් හැටියට. ඒතර රහත් වෙනකොට රහතන් වහන්සේලාත් අවබෝධ කරගන්නේ උන්වහන්සේලාත් මේ විදිහට තවදුරටත් බැලුවාම අන මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක උන්වහන්සේලාට අර අනිකුත් සීලුම තණ්හා දිට්ඨි මාන්න ඒ වගේම තණ්හා ආදී ධර්මතා සියල්ලම නැති වෙලා යන. ඒතර තමයි අන සම්පූර්ණ වශයෙන්ම දර්ශනය පිරිසුදු වෙන්නේ. දැන් සෝතාපන්නයෙක්ගේ යම් ප්‍රමාණයකට දර්ශනය පිරිසුදු රහත් උනාම තමයි සම්පූර්ණ වශයෙන්ම දර්ශනය පිරිසුදු වෙන්නේ. ඒතර උන්වහන්සේලා භාවනා වශයෙන් ඒතර සමහරු පංච උපාදාන ස්කන්ධය හට ගැනීම නැතිවීම බලනවා, සමහරු ආයතනයන්ගේ බලනවා, සමහරු ධාතුන්ගේ බලනවා, සමහරු පරිසම්පාදෝස්සේ බලනවා. ඒතර තමයි පරිසම්පාදෝස්සේ හැම දෙයක්ම හේතු හොයනවා, මොකක් ඇති කල්ලිද, මොකක් හේතු කරගෙනද මේවා පවතින්නේ කියලා. ඉතින් ඒ විදිහට උන්වහන්සේලා දකිනකොට තමයි මේ නිත්‍ය කියන සංඥා, ඊළඟට ආත්ම සංඥාව මේවා නැති වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට මේ සියල්ලම අවබෝධ කරගන්නේ. ඉතින් මේ විදිහට එතකොට අපි මොන භාවනා කරත් නිතර මේකයි හේතුඵල වශයෙන් හනුවාරෙන් බලන්න ඕනි මේ සක්කාය දිට්ඨිය නැත්නම් මේ කෙලෙස් ප්‍රහාණය කරන්න. එතකොට තමයි මේවා පිළිබඳව අපි මේ සක්කාය දිට්ඨිය ආදී මේ නැත්නම් ආත්ම දෘෂ්ටි ආදී කැඩිලා යන්නේ. ඒ නිසා තමයි සතිපට්ඨානෙත් හැම කර්මස්ථානයකම යටින් කියන්නේ මොකද්ද? කායानुපස්සනාව කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය දම්මානු පස්සීවා කායස්මින් හිරස කයේ හට ගැනීම් බලනවා නැතිමුණ. එතොට තමයි අර කය කියන්නේ සකස් වෙච්චි දෙයක් හැටිට අවබෝධ කරගන්න. එතොට තමයි අනිශ්චිතෝච විහෙරති කය ඇසුරු කරන්නේ මමේ මාගේ මට අයිති නිත්‍ය සුකාත්ම නච කිංචි ලෝක උපාදයති උපාදාන කරන්න මමේ මාගේ මට අයිති කියලා බැඳෙන්නේ නෑ කයට. ඇයි නිතරම පේන මේ කය කියන්නේ අන්න හේතු නිසාහට ගන්න හේතු නැතුනොත් නැතිවලනේ සමම මාගේ මට අයිති කියලා ගන්න එකයි. නහි දං අත්ත කතම් බිම්බං නහි දම් පර කතං ගං හේතු පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධති කියලා. ඒ නිසා උන්වහන්සේලා ඒ විදිහට බුදුරයන් වහන්සේක මේ කායානුපස්සන වැඩුවත් වේදනා චිත්තානුපස්සන ධම්මානුපස්සන මේ මොනවා වැඩුවත් අපි අන්තිමේට නිතරම බලන්න ඕනි මේවා ඔක්කොම සංස්කාර හැටි. එතකොට ඇයි මේ සකස් වෙන්නේ කියලා හේතු බලන්න. ඒතකොට හේතුඵල හැටියට දැක්කහම තමයි මේවා සංකත හැටියට අවබෝධ වෙන්නේ. එතකොට තමයි අපිට මේ සම්බන්ධව තියෙන ඒ වැරදි මත දෘෂ්ටි සියල්ලම නැති කරගන්න හැකියාව තියෙන්නේ. එනිසා ජීවිතේට මොන දේ හටගත්තත් අපි නිතරම දක්ෂ වෙන්න ඕනි මොකක් හැටියටද? හේතුඵල හැටියට දකින්න. මේකයි නමුත් අපිට ඔක්කොම පේන්නේ මොකක් හැද? මට ඇතුණා, මට දැනුණා, මට වුණා, ඔක්කොම මමත්වයෙන් බැලීම තමයි අපිට පුරුදු වෙලා තියෙන්නේ. මේකයි මේක මගේ දෙයක් හැටියටම තමයි නිතරම පේන්නේ. ඒ නිසා මොන දේ වුණත් අපි දක්ෂ වෙන්න ඕනි මොකේද? හේතුඵල හැටියට බලන්න. ඇයි මේ වගේ දෙයක් සකස් උනේ? ඉතින් ඒ නිසා තමයි හැම දෙයක් පිළිබඳව සමාධියක් හටගත්තත්, ප්‍රීතියක් හටගත්තත්, ওই මොන දේ හටගත්තත් නිතරම බලන්න ඕනි හේතු ඵල හැටියට දකින්න. ඒතර මම මගේ මටයි ති කියලා කිසිම දෙයක් ගන්න නැත්නම් අපි තමන්ගේ දෙයක්, තමන්ගේ අඩුවක්, තමන්ගේ දෙයක් හැටිනු තමයි මේ ඔක්කොම පේන්නේ. ඒ නිසා අතෑර ගන්න, අයින් කරන්න හරි අමාරුයි. මොකද මගේ දේවල්, මගේ පුරුදු, මගේ හැටි කික ඔක්කොම කාගේ කරගන්නද යන්නේ? මගේ කරගන්න යන්නේ. ඒතර අපි දකින්න ඕනි මේවා ඔක්කොම සකස් වීම. ඒකයි අපි අපේ තියෙන දුර්වලතා වෙන්න පුළුවන්, අපේ අඩුපාඩු වෙන්න පුළුවන්, ඒව එකක්වත් මගේ කියලා ගන්න දේවල් නෙවෙයි. ඉතින් ඔක්කොම දකින්න ඕනි මේවා සකස් වෙච්චි ගති. ඒකයි. ඒතර සකස් වෙච්චි හේතු අපි දකින්න දක්ෂ වෙන්න ඕනි. හේතු අයින් කරගත්තට දැක්කට පස්සේ තමයි අයින් කරගන්න හරි ලේසි. ඒ නිසා තමයි නිතරම හේතුව බලන්න බුදුරජාන් වහන්සේ බලන මොනවා හටගත්තත් හේතු. මොකද හැම දෙයක්ම දැන් රාගයක් හටගත්තත්, දේශයක් හටගත්තත්, මාන්නයක් හටගත්තත් ඔය ඔක්කොම හේතු තියෙනවා. ඒකයි රාගයක් හටගත්තට පස්සේ බලන්න කැයි රාගයක් හටගත්තේ. වේදනාවක් හටගත්තොත් සිහිය පිටුවාගෙන බලන්න ඇයි වේදනාවක් සකස් උනේ? නැත්නම් මේක මට ඇති වෙච්ච එකක් හැටියට තමයි පේන්නේ. ඉතින් ඒ වගේ දුර්වලතාවක් වෙන්න පුළුවන්. දෘෂ්ටියක් ඇති වුණත් බුදුරජාන් වහන්සේ දෘෂ්ටිය බල ඇයි දෘෂ්ටිය සකස් උනේ කියලා බලන්න කියන. එතකොට ඒකත් අවිජ්ජා සම්පස්සජීන අවිද්‍යාවෙන් ස්පර්ශ වුණාට පස්සේ සංස්කාර තුලින් හටගත් දෙයක් ඇටියට දැකලා ඊට පස්සේ ඒක ඔක්කොම විපස්සනා කරන්න පෙන්නනවා. ඒතකොට නිතරම හේතු බලන්න ඕනේ ඇයි මේ වගේ දෙයක් සකස් උනේ? මොකද මට ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අපේ දුර්වලතා තියෙන පුළ ඒක මගේ කියලා ගන්න හොඳ මගේ කියලා ගත්ත ගම මොකද වෙන්නේ? එතකොට ඉතින් ඒකට අපේ හිත බැඳෙනවා. ඊට පස්සේ ඉතින් අපි හිතන්නේ ඒක අයින් කරන්න බෑ, ඒක හැමදාම මට තියෙන එකක් වගේ තමයි පේන්නේ. ඒ නිසා අපි නිතරම දකින්න ඕනේ ඇයි මේ වගේ දෙයක් සකස් වෙන්නේ කියලා. ඉතින් හේතුව ඊට පස්සේ හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟට ජීවිතේ දුක කරදර පස්සන උනත් ඒකයි සිය පිටුවාගෙන බලන්න ඕනේ. දැන් අපිට පේන්නේ ඒවා මගේ දේවල් හැටියට. දැන් ආගම්වල උගන්වන්නේත් එහෙමයි. දැන් දුකක් හටගත්තොත් සයංකතං දුක්ඛං, ඒක මං කරගත්ත එක. ඉතින් අපිටත් දැන් පුරුදු වෙලා තියෙන මගේ කර්මේ. ඊතර කවුද කරගෙන තියෙන්නේ? මම කරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මං කරගත්තේ ඉතින් මම මිද වන්න ඕනි කියලා හිතනවා. ඒකයි. ඉතින් බුදුරජාන් වහන්සේම දේශනා කරන්නේ උන්වහන්සේ සයන්කතං කියලා ගන්න මේක තමන් කරගත් එකක් හැටියට ගන්නේ නෑ. මේක සකස් වෙච්ච දෙයක් හැටියට දකින්න ඕන. ඒකයි. ඒ නිසා සකස් වෙච්ච දෙයක් හැටියට දැක්කම තමයි අන්න සකස් වෙච්ච හේතු අල්ලන අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපිට අයින් කිරීමේ හැකියාවක් නැති වෙලා යනවා. ඒ නිසා ජීවිතේට හැම දෙයක් වෙනකොට අපිට හරියටම පුරුදු කරගන්න ඕනි සිහිය පිටුවාගෙන ඇයි මේ වගේ දෙයක් සකස් වෙන්නේ කියලා. අපි මේව කොහොම දකින්න ඕනි සකස් වෙච්ච දේවල්? මේව මගේ ඒවා එකක්වත් නැහැ. පුරුද්දක්වත් මොකක්වත් අපි මේ තමන්ගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒක කොහොම සකස් වෙලා තියෙන හේතු නිසා. ඒ නිසා තමයි සියල්ලංගෙම හැමෝටම නිදහස් වීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒකයි. එතකොට ඒ නිසා අපි නිතරම පුරුදු පුහුණු කරගන්න ඕනි මේ හැම දෙයක්ම හට ගැනීම නැතිවීම බලන්න. ඉතින් පංච උපාදානස්කන්ධේ ඒ ඔක්කොම කැටි කරලා බලන්න ඒ උගන්වලා තියෙන ඒ වගේ ආයතන. ඒ වගේ සාමාන්‍ය ජීවිතේ පොඩි පොඩි දෙයක් උනත් අපිට බලන්න පුළුවන් ඇයි මේ දේ සකස් උනේ කියලා. ඉතින් ඒවා ඔක්කොටම බුදුරජාන් වහන්සේ හේතු දේශනා කළා තින කුසලයක් පැවතුනත් ඒකෙත් හේතුව දේශනා කළා තිනු. ඉතින් මේ විදිහට අපිට හේතුඵල වශයෙන් හැම දෙයක්ම බැලුවොත් තමයි යම් දවසක අපේ මේ දාර්ශනීය කිනක පිරිසිදු වෙන්නේ. නැත්තම් අපි හැමදාම හැමදේම කර කර ඒවම කර වෙන්නේ මගේ කියන අනේකටම ආය සීල් ගගහ යන එක තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මේ සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ ඉතින් හැමදාම මෙතන කැරකි කැරකි සංසාරේ පුරාවට යන ඥාන දිනු කරත් ඒ තරන්න ඒකත් කාගේද? මගේ හැටියට පේන්නේ. මොකද පුරුදු නැහැ එකක්වත් සංස්කාර හැටියට බලන්න. දැන් බෝසත්න් වහන්සේක ඒවට රැවටුන්නේ නැති. මොකද උන්වහන්සේලාට පේන ඒවා සංඛාර හැටියට. ඒ නිසා තමයි උන්වහන්සේලා හේතු බලන් පුරුදු උනේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ඉතින් අපි සෑමදිනාටමත් ජීවිතේ මොන දේ සකස් වුණත් ඒවත් සකස් වෙච්ච දෙයක් හැටියට සිහිය පිටුවගෙන බලනොයි ඇයි මේ දේ සකස් වුනේ. ඉතින් ධර්මයේ වට හේතු පෙන්වලා තිනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් අපි ගන්න මේක හේතුවකින් හටගත් හේතු දැන් නැතුණත් දැනගත්තේ නැතත් හිතන්න ඕනේ මේක හේතුවකින් සකස් වෙච්ච හේතු නැතුණුකම් මේක නැති වෙලා යනවා. දුක ගත්තොත් ඉතින් අපි දුක් දුක පැත්තෙන් දෙයක් ගත්තොත් ඉපදිච්ච නිසා තමයි මේ දුක තියෙන්නේ. ඉපදීම නැතුණොත් තමයි මේ දුක නැති වෙන්නේ. ඉතින් ඒක පාටම අපිට සීවෙන්නුන් ජාතිපත්‍ය ඉපදිච්ච නිසා තමයි තියෙන්නේ කියලා. ඉතින් ජාතිය සති ජාති ඇති කල්ලි ජරා මරණ වේ. ජාති නැතිනම් අන්න ජරා මරණ නැහැ. ඒතර අපි නිතරම හට ගැනීමක් දකිනවා නැතිවීමක් දකිනවා. ඒතර තමයි ඇත කියන අන්තයට යන්නෙත් නැහැ. නැත කියන අන්තයට යන්නෙත් දෙකම උභය අන්තෝ අනුපගාමික දෙකටම වෙන මැදින් අපි නිතරම හේතුඵල දහම දකිනවා. ඒතර මේ ඇති කල්ලි මේ වේ මේ නැති වුනොත් මේ නැහැ. ඒතර අපි ඒකේ හට ගැනීමක් දන්නවා නිරෝධයත් දන්නවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් හැම මොහොතෙම ජීවිතේට සකස් වෙන දේවල් ඒ දේවල් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඉතින් බුදුරජාන් වහන්සේ වා කොටස් කළ එකයි කය පිළිබඳව වේදනා මේ සිත ධම්ම මේ වෙන් කරලා තියෙන ඉතින් අපිට ඒ විදිහට ජීවිතේ සම්බන්ධව වෙන් කරගෙන සිය පිටුවාගෙන මේ හේතුඵල ධම වශයෙන් බලන්න පුළුවන්. එහෙම බල හැම දිනාටම මේ ජීවිතය පිළිබඳව දර්ශනය පිරිසුදු කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. කර්මයට පුළුවන් පසුබිම් නිර්මාණයක් කරන්න විතර. වේදනාව කියන එක දුක් හදලා දෙන්නේ ස්පර්ශේ. ඒ නිසා දැන් රහත් උනත් රහතන් වහන්සේලාටත් කර්ම නැති වෙන්නේ නැහැ. කර්ම විපාක එන රහතන් වහන්සේලා මොකද වෙන්නේ? කර්ම විපාක බාර ගන්න යන්නේ නැහැ. ඒ නිසා මේ එක පැත්තෙන් එක කෙලෙස් විශේෂයෙන් කෙලෙස් නිසා තමයි දුක් හටගන්නේ. ඒක දැන් දුකේ ප්‍රධාන හේතු හැටියට මොකද වෙන්නේ? තණ්හාව තමයි දුකට හේතුව. ඒතර තණ්හාව තියෙන තාක්කල් තමයි දුක් සකස් වෙන්නේ. තණ්හාව නැතිවීමත් එක්ක අන්න දුක හැදෙන්නේ නැහැ. ඒතර දැන් රහතන් වහන්සේලාටත් කර්ම පරිසම් දෙනවා. නමුත් උන්වහන්සේලා ඒව බාර ගන්න යන්නේ ඒ නිසා තමයි උන්වහන්සේලාට දුකින් නිදහස් කියන්නේ. දැන් රහතන් වහන්සේලාට මිනිස්සු බයිනෝ. දැන් බයින එක සමහරලාට කර්ම විපාකයක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා මිනිස්සු බැන්නට දුක් විඳින්නේ නැහැ. එනිසා මේ කර්මයට පුළුවන් පසුබිම් නිර්මාණයක් හදන්න පමණයි. ඒක බාරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රහත් වෙනවා කියන්නේ ඒව බාර ගන්න යන්නේ නැහැ. ඒකයි ඒක ප්‍රධාන හේතුව වෙන්නේ නැති. දුකට හේතුව කර්මය නෙවෙයි. ඒකයි. කර්මයට පුළුවන් අර පසුබිම් නිමිත්තක් හදලා දෙන්න පසුබිම් නිර්මාණය. ඒක බාරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි නැත්නම් රහතන් වහන්සේලාට කර්ම විපාකයෙන් නිදහස් වෙලා නැහැ නේ. උන්වහන්සේලාටත් අකුසල විපාක පරිසම් දෙනවා. නමුත් උන්වහන්සේලා අපි වගේ දුක් වෙන්නේ, කම්පා වෙන්නේ සැනේ බලන්නකෝ මනේ මගේ කර්මිකී කියා කියන්නේ නැහැ. ඒකයි උන්වහන්සේලාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකයි ඒ නිසා තණ්හාව නිසා නැත්තම් ඉපදිච්ච නිසා මේ දුක් විඳිනේ මේ ඉපදුනා කියන්නේ මම මේ පංච පාදානස්කන්ධයට බැඳිලා තියෙන තාක්කල් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට මම මාගේ මටයි ඉති කියන ස්වභාවයෙන් නිදහස් වුණ ගමන් ඉතින් මේකට මොනව වුණත් ප්‍රශ්නයක් නෑ. ඒක කර්මයෙන්ුත් වෙන්න පුළුවන්, ඔය හේතුන්ගෙන් වෙන්න පුළුවන්. නමුත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ තණ්හාදී කෙලෙස් තියෙන තාක්කල් තමයි දුක තියෙන්නේ. ඒ නිසා තමයි මේ දුකට හේතුව අවිද්‍යා තණ්හාදී දේවල් පෙන්වන්නේ, කෙලෙස් පෙන්වන්නේ. ඒව තියෙනකම් ප්‍රශ්නේ තියෙන, ඒව නැතුණුකම් මේ ප්‍රශ්නෙන් අපි නිදහස්. ඒක ඒ නිසා කර්මයට පුළුවන් අර පසුබිම් නිර්මාණයක් කරන්න පමණයි. උපමාවට අන්තිමට කිව්ව එක තේරුණාද? නගරේ උපමාව ඒක කියලා තියෙනවා කීපත්. කරු ස්වාමීන් වහන්සේ අප කතා බහෙන් තොරව නිස්සද්ධාතාව වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බෙහෙත් එහෙම ගන්නකොට ප්‍රත්‍යං වෙන්න කියන මොකරද කියලා ඇහුවා. බෙහෙත් බිහිලා කියන ඔයා හොඳටම ප්‍රත්‍යං වෙන්න ඕනේ. අවුවට වැස්සට තෙමෙන්න එපා නේද? ඒ වගේ උපදෙස් දෙන. ඒතර මොකරද කියලා ඇහුවා. ලෙඩ සුවෙන්. ඒ වගේ තමයි කතා බහෙන්තර වෙන්න කියන මොකරද? කෙලෙස් ලෙඩ සුවෙන්න. නැත්තම් කෙලෙස් ලෙස වුණකෝ දෙන්නේ. උස්සන්න වෙනව අනවශ්‍ය දේවල් කතා කරන්න 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 කෙලෙස් වැඩි වෙනවා. අපේ ජීවිතේට කතා බහෙන් තමයි ගොඩාක් දේවල් ඇතුල් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකයි ආදි නිස්සද්දතාවයේ භාවනාවට බුදුරජාන් වහන්සේ දේශනා කරන එක තුනොත් දෙකයි කරන්න තියෙන්නේ මොකද්ද? නිහඬව කියන්නේ අරියෝවා තුන්හි බව තමන් කරන බණ භාවනාවක නිස්සද්ධාතාවයේ පවත්තන්න කියනවා. නැත්නම් මේ දහම් කතාවක් කරන්න කියනවා. ඉතින් ඒකයි. ඉතින් දහම් කතා කරන අවස්ථා තියෙනවා. ඉතින් මේ අර තව දෙන්නේ තුන් දින භාවනා කරන තව කට්ටිය දහම් කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? අනිත් අයට ඒක අධර්ම කතාවක් වෙන්න ඒ කටට හිතට එතට ඒක කරදරයක් බාධකයක් වෙන්න පුළුවන්. ඉතින් නිසා ධර්මයත් කතා කරන්න තැන හොඳට හඳුනා ගන්න ඕනි. සුදුසු තැන්වල තමයි ධර්මයේ සාක. මොකද අනිත් අය සමට දහම් කතාවත් මොකද්ද කියලා දන්නේ නැහැ. කුටු කුටු ගාලා එනකොට නේද? ඒතර දහම් මොකද්ද කියලා නැහැ. අනිත් අයට ඒක ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා පොදු තැන්වල දැන් මේ වගේ භාවනා ශාලාවල කෑම බීම ගන්න තැන්වල, ගිලම්පස ගන්න තැන්වල, ඊළඟට පොදු පරිහරණය කරන තැන්වල ඒ වගේ කරපුවා අනිත් අයට ඒක බාධාවක් වෙනවා. ඉතින් දහම් කතාවක් කරන්න ඕන නම් ටිකක් ඈතකට ගිහිල්ලා සාකච්ඡා කරලා එනවා. ඉතින් මේ වගේ තැනක නිස්සද්ධාතාවය අවශ්‍යයි අනිත් අයට බණ භාවනා කරන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ කාලේ මේ නිස්සද්ධාතාවය කියන එක බොහෝ මගේපු එක. මේ අන්‍යාගමිකය පවා බුදුරජාන් වහන්සේගේ ශාවකයෝ ගිය ගා මොකද වෙන්නේ? නිහඬ වෙනවා. එතකොට එනකොටම කියනවා කෑ ගහන්න එපා, කතා කරන්න එපා, අන්න සමුණු ගෞතමයන් වහන්සේගේ ශාවකයෝ වෙනවා නිස්සද්ද පිටසක් කියලා හිතාන තමයි ඒ කට්ටිය නිතරම නිස්සද්ධාතාවය අගෙන කතා කරන අය. මෙතෙන් ඔය එන්නේත් නිස්සද්දයි කියලා හිතාන ඒ නිසා ඔය කෑ ගහුවොත් නම් ආපහු හැරිලා යයි කිව්ව නිසා නිස්සද්ද වෙන්න කියලා අන්න මේකට ඒ තරම් ගරුත්වයක් තිබිලා තියෙනවා. ඒ නිස්සද්ධාතාවය කියන්නේ ඒ තරම්ම ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි පැන් භාජනයක් අපිට මේ ඇරයි යන්න උනත් ඒත් සමහරට වචන භාවිතා කරන්නේ අතින් සලකුණු කරලා කියනවා ගෙන්න්නන්නේ ඒකල්ලා ඇරයි යන්න කියනවා. ඒ වගේ නිසාධතා නමුත් ධර්ම සාකච්ඡා එළිවෙනකම් වුණොත් කරනවා කියන. එළිවෙනකම් ධර්ම සාකච්ඡා කරනවා දවස් කීපයකට සැරයක්. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තාමත්ම නිහඬතාවය කියන එක මොකද කතා කරලා නිකන් අතාරිනවා ඊට පස්සේ. ඊට පස්සේ මෙහේ ඇතුළෙත් ඊට පස්සේ ඒවා වැඩ. ඒක මේ කතාව ලේසියෙන් අතර කරලා අරක එක කතාවයි මේක. ඊට පස්සේ අවුරුදු ගණනක් ඒක එක කතා කරනවා. ඊට පස්සේ නේද? ඒ කතාව අහලා ඉතින් හැමදාම කතා කරන ඇතුළේ. බලන්නකෝ ඔයාට කිව්ව කීක ඉතින් තමම තමයි කියෝ කියෝ ඉන්නවා ඊට පස්සේ. ඉතින් ඒ නිසා කතාව ලොකු බාධාවක් භාවනාවට. ඉතින් ඒ නිසා නිස්සද්ධාතාවයේ සුරකින්න තරමට තමන්ට මේක පහසියෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා ලෙඩකට අපි ප්‍රත්‍යයන් වෙනවා වගේ තමයි භාවනාවට අවශ්‍ය එකක් තමයි මේ නිස්සද්ධාතාවයේ කියන්නේ. හේතුඵල ධර්මයේ සහ කර්මවාදී අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. බුදුරජාණන් වහන්සේ නමක් පහළලා කර්මවාදී ගැන නෙමෙයි කතා කරන්නේ. මොකද්ද? හේතුඵල වාදී ගැනයි. එතකොට කර්මවාදී බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඉස්සෙල්ලා වෙනත් ආගමවල තියෙන කතා මේ කර්මවාදී කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් වෙනත් ආගමික ස්ථානයකට ගියන් පස්සේ උන්වහන්සේත් එක්ක කතා බහ කරලා උන්වහන්සේගෙන් අසා සිටියා සමන ගෞතමයන් වහන්සේ ඇතැන් කම්මවාදී සමන බ්‍රාහ්මණා කියලා කියන කර්මයේ පිළිබඳ වාද විවාද කරන මේ සමන බ්‍රාහ්මණයන් මේ දුක පිළිබඳව කතා කරනකොට ඒ කර්මයේ පිළිබඳ වාද කරන අය කියන්නේ සයං කතං දුක්ඛං දුක තමන් කරගත්ත කියා. සමහර අය කියනවා නෑ මේක අනුන් කරපු දෙයක්. සමහර අය කියනවා මේක දෙගොල්ලෙක් එකතුලා. සමහරු කියනවා ඉබේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේෙන් අහන ඔබ වහන්සේ දරන්නේ මොකද්ද මේ මතවල? එතකොට උන්වහන්සේ අර මත එකක්වත් නැහැ පිළිගන්නේ නැහැ. ඒවා දරන්නේ උන්වහන්සේ කියනවා මම නම් කියන්නේ පටිච්ච සමුප්පන්නං දුක්ඛං. මේ දුක මොකද්ද? පටිච්ච සමුප්පන්නයි, හේතුවක් නිසා. කිම් පටිච්ච? මොකද්ද හේතුව? එතකොට එතනදී කියන පස්ස පටිච්ච මේ ස්පර්ශය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තමන් කරා කියලා කිව්වත් අනුන් කරා කිව්වත් ඉබේ කිව්වත් ඒක ස්පර්ශෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම කර්ම විඳිනවා. ඒ විඳිනකොට ඕ තමන් කරා කිව්වත් අනුන් කරා කිව්වත් ඒත් පස්සපච්චයක් වා ස්පර්ශෙන් තමයි විඳවන්නේ කියන එකයි. දැන් අපිට සමහර වෙලාවට කර්මපාක පරිසන්දර නම් ස්පර්ශ කරන්නේ නැත්තම් අනුවිඳවන්නේ නැහැ. ඒ නිසා ස්පර්ශයෙන් කියන මේ විඳවීම තියෙන්නේ. ඒතකොට රහත් වෙන එකයි රහතන් වහන්සේලාට කර්ම පරිසන්දරට ස්පර්ශ කරන්න යන්නේ. එනිසා උන්වහන්සේලාන්න දුක් විඳින්නේ නැහැ. එනිසා තමන් කරා කිව්වත් අනුන් කරා කිව්වත් විඳවන්නේ ස්පර්ශයෙන් කියනවා. ඒතේ නිසා බුදුරජාන් වහන්සේ නම පහළලා කර්මය ගැන වාද විවාද කරන්නේ නැතු උන්වහන්සේ පෙන්වන්නේ මොකද්ද? හේතුඵල ධම පෙන්වන්නේ. ඒක හේතුඵල පෙන්වන්නේ මෙන්න මේ හේතුව තිබ්බොත් තමයි මේක තියෙන්නේ. ඒකයි කර්මයේ ගතත් කර්මයේ හේතු වෙන කර්මයේ සකස් වෙන හේතුව තමයි මොකද්ද? ඕ කර්මයේ හටගන්නේ කර්මයේ නිධාන පස්සෝ බික්වේ කම්මාන නිධාන සම්භව ස්පර්ශයෙන් තම කර්මයේ හටගන්නේ. ඉතින් විඳවන කොටත් ඒ ස්පර්ශයෙන්. ඒකයි නිසා ස්පර්ශේ නිරුද්ධ වුණොත් අන්න කර්මේ නිරුද්ධ වෙනවා. ඒකයි. ඒතකොට කර්ම සකස් වෙන්නේ නැහැ. විඳවන්නේත් නැහැ. ඒකයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ නම පහළුණා නිතරම හේතුඵල තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් කර්ම මේකට ප්‍රතික්ෂේප කරනනේ කර්මයේ අන්තර්ගතයි. නමුත් විඳවීම තියෙන්නේ මොකෙන්ද? ස්පර්ශය තුල. දැන් ඇහැගත්තත් කියන පුරාණ කම්ම මේක පරණ කර්මයක් කියනවා. එතකොට අபிසංකතං අபிසංච මේක චේතනාවෙන් සකස් වෙච්ච දෙයක්. ඇහැගත්තත් ඊළඟට කනගත මේ ඔක්කොම පරණ කර්ම. දැන් මේක කර්මයක් වුණාට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකට තණ්හාව තියෙනකන් විතරයි. ඒකයි. දැන් තණ්හාව නැතුනොත් ඇහි ඒක පරණ කර්මයක් කියලා අමුතෙන් විඳවන්නේ නැහැ. ඒකයි. ඒ තේ නිසා උන්වහන්සේකයි මේ හේතුඵල පෙන්වන්නේ. එතකොට ප්‍රධාන විතර දුක් විඳින මේ හේතුව තමයි මේ තණ්හාව, අවිද්‍යාව, මේ කෙලෙස් මේව නැතිවීමත් එක්ක. ඉතින් මේක පරණ කර්මයක් වුණාට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඇහැ කියනකොට කියන පුරාණ මිදං කම්මං මේක මහා පරණ කර්මයක්. අභි සංකත මේක සකස්සේචයක් දෙයක් කියලා. නමුත් එතට ඇහැ අපිට ගැටලුවක් වෙන්නේ දුකක් වෙන්නේ ඔක්කොම් වෙන්නේ ආයතනයක් වෙන්න අය දුක හදල දෙන්න මේ මොහොතට කායික මානසික සන්තාප හදල දෙන්නේ මේකට චන්දරාගය තිනකං විතරයි. චන්දරාගය නැතිවීමත් එක්කම අන්න එකයි. චක්කුස්මින් සතිකර ඇහැ ඇතිකල්ලි රහතන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ සුඛ දුක්ඛම් පඤ්ඤාපේති කියන. ඇහැ තිනකං විතරයි සැප දුක් පණවන්නේ. ඇහැ නැත්තං පණවන්නේ. ඒතොර ඇහැ තියෙනවා කියන්නේ තණ්හාව තියෙනකම් විතර. ඇහැ නැහැ කියන්නේ තණ්හාව නිරුද්ධ වුණ ගමන් අන්න ඇහැක් ගැන කතා කරන්නේ. කියන ඇහැ ආයතනයක් හැටියට කතා කරන්නේ දුක හදලා දෙන්නේ. ඒතර ස්පර්ශ ආයතනයක් වෙන්නේ නැහැ. ඒක ඒ නිසා මේ තණ්හාව ඇහැට තියෙන තාක්කල් තමයි ඔක්කොම පැනවීම පනවන්න පුළුවන්. ඒකයි මන්දුපිණ්ඩික සූත්‍රය කියන්නේ ඇහැකුත් තියෙනවා නම් රූපේකුත් තියෙනවා නම් චක්කු විඥානේකුත් තියෙනවා පස්ස පඤ්ඤාත්ති පනවන්න පුළුවන්. පස්ස පඤ්ඤාත්ති පෙනුමුත් වේදනා පඤ්ඤාත්ති සංඥා පඤ්ඤාත්ති විතරක පඤ්ඤාත්ති පපංච පඤ්ඤාත්ති ඔක්කොම පැනවීම පනවන්න පුළුවන්. ඇහැකුත් නැත්නම් රූපේකුත් නැත්නම් චක්කු විඥානේකුත් නැත්නම් අන්න ස්පර්ශය පනවන්න බෑ. ඒක රහතන් වහන්සේලා ගත්තොත් අන්න උන්වහන්සේලා ඇහැට ඇල්ලත් නැහැ රූපේට ඇල්ලත් නැහැ චක්කේක ඇහැකුත් නැහැ කියලා කියන්නේ. ඒතොර ඇහැ නිරුද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඇහැ නිරුද්ධ කරා කිව්වම අපිට සිහිය පිටන්න ඕනේ මොකද්ද? ඇහැට තියෙන තණ්හාවයි නිරුද්ධ කරන්න. මොකද නිරෝධය කියනකොට මේ නිරෝධ අර්ථ කීපයකින් තියෙන දෙයක් හටගෙන තියෙනකොට නිරෝධය කියනවා. එතකොට මේ ප්‍රධාන අර්ථය ගත්තොත් නිරෝධය කියන්නේ තණ්හාව නිරුද්ධ වීම. ඒකයි. එතකොට රහත් වුණා රහතන් වහන්සේලාට සලායතන නිරෝධයි කියනකොට අපි එතනදී සිහිය පිටන්න ඕනේ මොකද්ද? අනරහතන් වහන්සේලා මේ ඇහැට බැඳිලා නැහැ. අනික අජ්ජත්තික බාහිර ආයතන දෙකටම බැල්ලන. ඒ නිසා විඥානේ ඒකත් එක අනතන්නා සාගත සකස් වෙන්නේ නැහැ. ඊළඟට පංච උපාදානස්කන්ධේ නිරෝධයි කියනකොට ඒත් අනරහතන් වහන්සේ මේකට තියෙන තණ්හාව ප්‍රහාණය කළා. ඉතින් ඒකයි. ඒ නිසා මේ තණ්හාව ආදී කෙලෙස් තිනකන් තමයි මේ දුක සකස් වීම තියෙන. ඉතින් කීනාසව කියලා කියන්නේ එක රහතන් වහන්සේලා මේ කෙලෙස් නැති කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා මේවා මුල් කරගෙන කිසිම දුකක් විඳින්නේ නැහැ. එතකොට මේවා කර්මානුරූප සකස් උනායි කියලා ඒකයි මේ උන්වහන්සේලාට ඒක ප්‍රශ්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුදහමේ තුල හේතුඵල තමයි නිතරම කතා කරන්නේ. දැන් මේ දේශනේ පෙන්නන්නේ මොකද්ද? හේතුඵල බලන්න. ඒක හේතුඵල බලන්න නැත්නම් ඇයි මට හැක් ලැබුණේ කිය නෙමෙයි ඇහැ ඇයි සකසුනේ කියලා අන්න බලන හේතු හැටියට බලන. එතකොට මේවා මම මේ මාගේ මටයි ඉති කියලා ගන්නෙ නෑ. එතකොට තමා කරා කියලා ගන්නෙත් නෑ, අනුන් කරා කියලා ගන්නෙත් නෑ, ඉබේ කියලා ගන්නෙත් නෑ. පටිච්ච සමුප්පන්න නැත. මේක ඉමස්මින් සති ඉදං හෝති, ඉමස් උප්පාදයි ඉදං, ඉමස්මින් අසති ඉදං හෝති, මස් නිරුදයි ඉදං නිරුජ්ජති. ඉතින් මේ විදිහට ඇත කියන්නෙත් නෑ, නැත කියන්නෙත් නෑ. ඒ දකින හේතුඵල හැටියට. ඉතින් බුදුරජාන් වහන්සේ ඉස්සර ගොඩක් ආගම් වල කර්මයේ ගැන කතා කරනවා. ඉතින් දැන් නිගණ්ඨනාත පුත්ත උගන්වන්නේ මොකද්ද? ඒ කර්මවාදයේ බව තමයි උගන්වන්නේ. එයා හිතනවා මේ නිගණ්ඨෝ මේ ආයත උගන්වන්නේ ඔබලා පෙර ගොඩාක් කර්ම කරපු අය. ඉතින් ඒ නිසා මේ කර්ම තපස් කරලා මොකද්ද කරන්න ඕනි? තවන්න ඕනි. ඊළඟට අලුතෙන් කර්ම නොවන විදියට ජීවත් වෙන්න ඕනි. ඒ නිසා තමයි ගෝවුත, අජවුත, බලවුත ආදී වෘත සමාදන් වෙන්නේ. මොකද බල්ලෝ ගත්තාම එයාට අකුසල් කරනවා පේන්නේ නෑ. හරක් වෙජිටේරියන් නිසා කර්ම කරනවා පේන්නේ. ඒ වගේ සත්තු හැටියට ජීවත් වෙන එයා හිතන මේ අයගෙන් කර්ම වෙන්නේ නෑ කියලා. ඒ නිසා අර පුරාණ කර්මයා කියන තපස් කරලා තවනවා මතු කර්ම නොවන විදියට කටයුතු. ඒ නිසා මේ කර්ම කරගෙන තියෙන්නේ කොහෙන් හැටියට දකින්නේ? කයෙන්. ඒ නිසා තමයි කය හරියට ආනත් මේ කර්ම තවන්න කය තමයි තවන්නේ. ඒ නිසා තමයි ඒ කාලේ ඔය නොයේ කුත මේ වෙන ගිනි මැල පහගෙන කටු සයනවල් වල මේව කරගෙන ඒ වගේ තපස් කර කර මේ කය තවනවා. ඒකයි අත්ත කිලමත අනු යෝගී කියන ආත්මය කලන්ත කරලා දානවා. එයි මේකෙන් තමයි මේවා කරන්නේ. ඉතින් කලන්ත කරුවන් පස්සේ මොකද වෙන්නේ? ඥාය කරන්න බෑ. ඉතින් ඒකයි. ඒතතොට එතන පුරාණ කර්ම තපස් කරලා තවනවා. අලුතෙන් කර්ම වෙන්නේ ඊළඟට කම්මක්කයා දුක කර්මය නැතුන දුක්ෂය වෙනවා කියලා කියනවා. ඉතින් ඒකත් ඉතින් හරි වගේ පේනවා. ඉතින් අපිත් ඒ හින්දම මොනවාරි වුණොත් අනේ මගේ කර්මය. හැබැයි කරනකොට අනේ මගේ කර්ම කියවෙන්නේ නෑ. මොදට කතා කරනවා වචනවලින් නේද. කේලං කියවෙනවා, පරුෂ වචන කියනවා, හිස් වචන, අනේ මගේ කර්ම කියල දී වෙන්නේ නෑ. වෙන්න ඕනි තැනමකක්ද ආන්න එතන තමයි සිහිවෙන්ඩෝනි. වචනයක් කියනකොටම සිහිවෙන්නවා. නේ ඉතින් කර්මය දැන් ඉතින් විඳෝපන් නේද. දැන් ඒක සිහිවෙන්නේ නෑ. කර්ම විඳවනකොට විතරයි සිහිවෙන්නේ. ඉතින් දැනගත්තයි කියලා ගින් අයින් කරන්නේ නැද්ද? ඒ කොහේ ඉඳලා මොනවා කරගත්තද කියලා කවුද දන්නේ? ඉතින් ඒ නිසා විඳවනකොට නෙවෙයි කර්මය සිහිවෙන්ඩෝනි. කරනකොට උදේ කිව්වේ මොකක් ගැනද? යං කම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා. යම් කර්මයක් කරනවා නම් හොද හෝ නරක තස්ස දායාදෝ භවිස්සාමි. ඒට උරුමකාරයා හිමිකාරයා ඔබ. ඇයි එහෙම සිහි කරන්න ඕනි කියලා අහනවා. ඇයි කර්මය ගැන මේ විදිහට සිහි කරන්නේ? ඒතර කියනවා මේ සත්‍යයන්ට කාය කර්ම සිද්ධ වෙනවා, වචී කර්ම සිද්ධ වෙනවා, මනෝ කර්ම සිද්ධ. ආන්නේ මේක නිසා ඒක නතර කරගන්න තමයි අනනිතරම කාය කර්මයක් වෙනකොටම හිතනවා දැන් ඉතින් මේකේ හොඳ හෝ නරක විඳවන්න සිද්ධ වෙනවා. ආන්නේ නිසා මේ අපිට කර්ම කරනකොට සිහි පීටව ගන්න මිසක් කර්ම විඳිනකොට මේ මගේ කර්මය කියලා සිහි පීටල වැඩක් නැහැ. ඒක අපි සිහි පීටන්න ඕන කර්ම කරන තැනට. දැන් අපිට පුරුදු වෙලා තියෙන්නේ නිගණ්ඨනාත පුත්තගේ අපි ඉතින් අනේ මගේ කර්මය කිය ඉන්නවා. ඇයි මගේ තණ්හාව කියලා පොඩ්ඩක්වත් කියන්න එහෙම කැමති නෑ. මගේ කෙලෙස් කියලා එහෙම කියන්න හරි අකමැති. ඇයි කෙලෙස් කාගේද? කෙලෙස් මගේ කරගෙන ඉන්නේ නිසා එයාට ඇඟිල්ල දික් කරන්න එහෙම වැඩි කැමති නෑ. මොකද මාර්යාගේ පැත්තේ ඉන්නේ. උපදීහි නරස්ස මොකද සෝචනාද නන්දනාද? මාර්යා කියන්නේ නන්දනා කියලා. ඒක මේ යෝ නිරූපදී යමෙකුට කෙලෙස් නැති වුණොත් එහෙම වැඩක් නෑ මාර්යා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන උපදී නරස්ස සෝචනා මේ කෙලෙස් කියන්නේ මිනිසයන්ට දුක හදලා දෙන්නේ. යෝ නිරූපදී යමෙකුට කෙලෙස් නැත්නම් යා තමයි සැපසේ ඉන්නේ. ඒතර මාර්යාගේ මතයෙන් ඉන්නේ. ඒ නිසා මෙයාට ඇඟිල්ල එහෙම දික් කරනවට වැඩිය කැමති නෑ. ඉතින් ඒ නිසා ඇඟිල්ල දික් වෙන්නේ මොකෙටද? වෙන ඒවට, වෙන හේතු වලට. තමයි ඒවත් හේතු තමයි. නමුත් ඒ හරි හේතුවට ඇඟිල්ල දික් වෙන්නේ හරි හේතුර දික් වෙන්න ඕනේ. මොකද කෙලෙස් නිසා දුක් විඳින්නේ. ඒතර තමයි නිකලෙස් වෙන්න ඕනේ කියලා. නිකලෙස් වුණොත් ඇත්තටම කර්මයේ ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෑ. ඒකයි ඒතරත් විපාක දෙනවා. ඉතින් කර්මයේ ඒතර ගැටලුවක් කරගන්නේ නෑ. දැනටුණත් ජීවිතේ සමහර කර්ම විපාක එනවා යනවා දන්නේත් නෑ. ඇයි ඒ? ඒව සමහරට ස්පර්ශ කරන්න විදියක් නෑ. ඒ නිසා විපාක එනවා යනවා දන්නේත් නෑ සමහරේක. ඒව අපි ස්පර්ශ කරොත් විතරයි අපිට ඒක අන්න ප්‍රශ්නයක් වෙන්නේ. සිත ආනාපාන සතියට හොඳින් සමාධිගත වුණා වූවාට පසුව ඒ එක් බලාපොරොත්තු නොවු ජවනිකා ඇති වී නැති වී යාම අස්වාභාවිකද? භාවනා කරන විට නොයෙක් නිමිති, නොයෙක් අරමුණු, නොයෙක් දේවල් දකින්න පුළුවන්. නමුත් අපි භාවනාව කියන එකේදී සමත භාවනාව අපි දැනගන්න ඕනි. සමත භාවනාවෙන් කරන්නේ ගත්ත ඒ භාවනා නිමිත්තටම සිත පිහිටවන්න, මහන්සි කරන්න, සිහිය පිහිටවන්න බලන මිසක් වෙන දැනෙන පේන මොකේටවත් හිත යොමු කළ යුතු නෑ. දැනෙන්න මේ වෙන්න පුළුවන්. ඒක ගණන් ගත යුතු දෙයක් නෑ. අපිට සිහිය පිහිටව ගන්න ඕනි. මම මේ ඇතුල් වෙන පිටුල් වෙන හැම හුස්මක් පින්සම සිහිය පවත්වන නිසා වෙන කිසි දෙයක් දිහා බලන්නේ නෑ. මොකද සමත භාවනාවේදී බලාපොරොත්තු වෙන්නේ මොකද? සිත එකඟ කරගන්න, කුසලයට හිත එකඟ කරගන්න. ඒ සඳහා ඒකයි කුසල් අරමුණක් කරන් භාවනා නිමිත්තක් කරන් අපි බලන ඒක තුළ හිත පවත්වන්නේ. එතකොට ඒ තුළ සිහිය පවත්වන මිසක වෙන කල කරන්න යන මොකුත් කරන්න යන්නේ. මේ හිතේ විශ්ිත භාවයේ, රවුම් ගහන භාවයේ ස්වභාවය. අර මේ උපමාවෙන් කියන්නේ නගරේ ස්වාමියාගේ එක ගතියක් තමයි එක තැනක ඉන්නේ නෑ. අනිත් එක තමයි ඉතින් හරිම මෝඩයි අඥානයි. ඉතින් කඩවල් ගානේ අර මේ රවුංග ගහ ඉන්න එක පැත්තකින්, අනිත් පැත්තෙන් කවුරුත් හඳුන ගන්න බෑ, තේරුම් ගන්න බෑ, හැමෝටම රැවටෙනවා. ඉතින් ඒ ස්වභාවය තියෙන නිසා තමයි අර නගරේ ස්වාමියාට පණිවිඩ කරුවෝ දෙන්නෙක් යවනවා ගිහිල්ලා අන්න යාට ඇත්ත කියලා දෙනවා. ඒතර තමයි නගර ස්වාමී ඉස්සල්ලාම පළවෙනි එක්කෙනා ගිහිල්ලා මොකද කරන්නේ? නගර ස්වාමියාගේ මේ රවුංග ගහිල්ල නතර කළා. කඩමණ්ඩි ගානේ අර මේ ගිහිල්ලා කතා කර කර ඉන්න තමයි යා කැමති. ඉතින් නගර ස්වාමිය කේ විදිහ හිටියොත් එහෙම බංකොලොත් නගරයක්. ඉතේ නිසා තමයි පඩිට කරුවෙක් ගිහිල්ලා එයාව ගිහිල්ලා එයා ඉන්න තැනම එයා ඉන්න සතර සිංහාට කියන එතනම නතර කරනවා. අනිත් එක්කෙනා ගිහිල්ලා නගර ස්වාමියාට එයා පිළිබඳව ඇසුරු කරන අය පිළිබඳව ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ තමයි නගර ස්වාමියාගේ අර නොසන්සුන් කලබලකාරී ඒවා නැති වෙනවා. ඒ වගේම බොහොම සන්සුන් එකතරක ඉන්න පුළුවන් කෙනෙක් වෙනවා. අනිත් එක්කෙනා ගිහිල්ලා හැම දෙයක් පිළිබඳව එයාට දැනුවත් කරන. එතකොට අර මෝඩ ගතිය නැති වෙලා. ඊට පස්සේ තමයි නගරේ තාමත්ම සමෘද්ධිමත් කලබල කචල් මුකුත් නැති නේද? ආන නගරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ විඥාන නැමැති මේ නගර ස්වාමියාගේ දුර්වලතා දෙකක් තියෙන එකක් තමයි. ඉතින් මෙයාත් එක දැනක ඉන්න කෙනෙක් නෙවෙයි. මෙයාත් ඉතින් වුන් ගහනවා දුරංගමං ඒක චරං කියලා තනියෙන් යනවා. කවුරුත් ඕන්නේ අනාරස්සිතයි නේද? රජ කෙනෙක් එහෙම යන්න හොඳ නැහැ. නමුත් මෙයා තනියෙන්ම යනවා. ගිය ගමන් ඉතින් අහුවෙනවා නොයෙක් දේවල් වලට ඉතින් නේද? ඉතින් ඒ නිසා තමයි නගර ස්වාමියා කියන්නේ එහෙම නිකන් එහෙම ඇවිදින්න කෙනෙක් වෙන්න හොඳ නැහැ. බොහොම එක තැනක ඉන්න ඕනි කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි ආව එක්තැන් කර ගන්නවා එක තැනකට. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා ගිහිල්ලා තමයි මෙයාට යථාර්ථයේ සත්‍ය හැම දෙයක්ම කියලා දෙන විපස්සනා වෙන්. ඒ නිසා මේ අපි සමත භාවනා කරනකොට දේවල් දකින්න බලන්න පේන්න කරනවා නෙවෙයි. කයේ දේවල් දැනෙන්න පුළුවන් නොයෙක් ඒවා. මොකද කයට හිත පිහිටුවාගෙන ඉන්නකොට නොයෙක් දේවල් දැනෙන්න පුළුවන්. මොකද අපි පිහිටුවාගෙන නැති හින්දා ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද මේක වෙන්නේ කියලා. බැලුවම මෙන්න මේක එක එක ඒවා වෙනවා. ඉතින් අපිට ඒවා බලන්න නෙවෙයි. හැබැයි යෝරි මොකද්ද? හුස්ම ඇතුල් වෙනවද පිට වෙනවද කියලා සිහිය පවත්වන්න අවශ්‍යතාව තියෙනවා. ඒ නිසා සිහිය පවත්වන මිසක් අර කිසි දෙයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. දැනෙනවා නම් හොඳට සිහිය පිටුවාගෙන මේ ඇතුල් වෙන පිට වෙන හැම හුස්මක් පාසා හොඳට සිහියෙන් ඉන්නවා කියලා බලන්න. ඒතර දියුණුව දකින්නත් ඕනේ කොච්චර වෙලාවක් සිහියෙන් ඉන්න පුළුවන් වුණාද ඇතුල් වෙන පිට වෙන හුස්ම. ඒකයි. එතකොට ඒ සිහිය වර්ධනය වුණා නම් ඒක තමයි දිනු හැටි දකින්න ඕනේ. ඉතින් සිහිය ගොඩාක් වර්ධනය වෙනවා නම් එතන සමාධිය කියන එක සකස් වෙනවා. භාවනාවට ආධුනිකයෙක් විසින් මූලික වශයෙන් පුරුදු කළ යුතු භාවනා ක්‍රමයක් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. ඉතින් භාවනා බොහොමයක් තියෙනවා. ඉතින් පටන් ගන්නකොට නිතරම පුරුදු කරන්න තමන් කැමැති භාවනාවක්. අපි දැන් කෙනෙකුට ආහාර පානයක් දෙනකොට අහන්නේ මොනවද? නොකා දැන් දවස් ගාන මාසයක් නොකා හිටිය කෙනෙකුගේ මොනවාද කැමැති කෑම මොනවද? ඉතින් කැමැති දේක් තමයි හදලා දෙන්නේ. ඒ වගේ භාවනාවේදීත් අපි හිතට දැන් මේ භාවනා ගොඩාක් ක්‍රම වර්ණා කරනවා කියනවා. ඉතින් එතකොට තමන්ට අන මන තමන්ට රුචි වෙච්ච භාවනාව මේකන. දැන් අද විපස්සනා කරන ක්‍රම ආයතන සම්බන්ධ විපස්සනා කරන්න පුළුවන්. ඊළඟට මේ පංචපාදානස්කන්ධය පුළන් ධාතුවල පුළන් සමත්යක් වශයෙන් හේතු නිසාටගත්ත දේවල් හේතු නැතිවීම නැති වෙනවා කියලා. එතකොට මේකෙන් තමන්ට කැමති එකක් පුදු. මොකද හැම එකෙම දර්ශනීය පිරිසුදු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා භාවනාවටදී තමන්ට මේ රුචි භාවනා කානාපාන සතිය හරි මෛත්‍රී හරි බුදුගුණ හරි ඒ වගේ තමන්ට රුචි භාවනාවක් නැත්නම් තමන්ගේ මේ කය දිරා යෑම ගැන භාවනා කරන්න පුළුවන්. මේ කය දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, සිරු දෙය අහිමි වෙනවා. ඉතින් ඒ වගේ පුළුවන්. ඒ වගේම තමන්ගේ දෝෂ බලන්න පුළුවන්. මොකද්ද මේ වර්තමාන මොහොතේ මට තියෙන ප්‍රශ්න? මොකේද මං ගොඩාක් පීඩා විඳින්නේ? ඒ වගේ හඳුනාගෙන ඒකට පිළියමක් අපි නිතරම ගැටෙනවා, කේන්ති යනවා, තරහා යනවා. ඉතින් ඒන මෛත්‍රියෙන් පටන් ගත්තාම යට හරි පහසුයි. ඉතින් ඒ වගේ මේ තමන් රුචි ඒ වගේම තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය මුල් කරගෙන ඉතින් භාවනාවත් තෝරගන්න පුළුවන්. එක එක කෙනාට එක එක භාවනා තමයි. මොන භාවනා කරත් අපිට ධර්මයේ අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒකයි මේ පංචපාද මේ විපස්සනා කියන බන්නේ. ඒ බලන ක්‍රමයට ඕන කෙනෙකුට ඒක අවබෝධ කරගන්න පුළුවන්. මොකද හැබැයි ඔක්කොම බලන්න ඕන මොකක් හැටියද? හේතු ඵල හැටියට විපස්සනා කරනවා. අනුපස්සනා භාවනා වැඩි යුත්තේ සමාධිය දියුණු කිරීමටද? මේ දේවල් වල යථාර්ථය බලන්න තමයි අපි නිතරම යෝනිසෝ මනසිකාරය කියලා සමහර තැන්වල කතා කරනවා. පත්වික්ෂාව කියලා කියනවා. අනුපස්සනා කියන සමනුපස්සනා සම්මස්සන වශයෙන් නම් වලින් තියෙන ඒ එතකොට බලන්නේ අපි හැම දෙයකම මේ යථා ස්වභාවය බලන්න. එතකොට හැම දෙයක්ම ගත්තොත් සංස්කාරය. එතකොට අපි බලන්නේ ඇයි මේවා හටගත්තේ කියලා හේතු බල වශයෙන් අපිට බලන්න පුළුවන්. ඒ වගේම දේවල් වල ආදීන් තියෙන ආදීනෝ අපිට නැවත නැවත බලන්න පුළුවන්. දැන් කයේ තියෙන ස්වභාවයන් තමයි මේ කය දිරනවා, ලෙඩ වෙනවා. ඉතින් ඒක නැවත නැවත බලනවා නම් ඒ යථා ස්වභාවයකට අනුපස්සනා කියන. ඒ වගේම අනුස්සති කියන නැවත නැවත සිහි කරනවා දේවල්. ඒවා ඒ සිහි කිරීම තුළ තමයි අපිට යථාර්ථය බලන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ගුණ සීකුණ අන බුදුරජාන් වහන්සේ පිළිබඳව අපිට ශ්‍රද්ධාව වැඩෙනවා. ඉතින් ඒ වගේ මේ යෝනිසෝ මනසිකාරයට නොඑක ආකාරයෙන් නම් වලින් තියෙන ති මේ අනුපස්සනා කියන්නේ තේ දෙක තියෙන ස්වභාවය අපි නැවත නැවත කල්පනා කරන එක. සෝහං මකට බැස්ස පුජ්ජලයා ලෙස හඳුන්වන්නේ සමාධි දියුණු කර ධ්‍යාන ලබා විදර්ශනා භාවනා වඩමින් සිටින අයටද ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස තැනැත්තාද? තර සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ආපන්න කියන්නේ බැහැගත් කෙනෙක්. කියන්නේ දුක නැති කරන මාවතට ප්‍රවේශ වෙච්ච කෙනෙක් තමයි සෝතාපන්න අය. එතකොට සෝතාපන්න අයට තමන්ගේ ජීවිතේට දුකක් හටගත්තොත් නැති කරන ක්‍රමය දනමකද මේ මාවතේ පාරේ ඉන්නේ. ඒ නිසා ඒ අය නිතරම දුක් නැති කරන්න බාහිර දේවල් කරන්න යන්නේ නැතුව මේ සම්මා දිට්ඨිය ආදී මේ මාර්ගංග තමයි පුරුදු කරන්නේ. ඒ නිසා ආර්ය ශ්‍රාංග මාර්ගයට ප්‍රවේශුණා බැසුණා කියන කෙනාට තමයි සෝතාපන්න කියලා කියන්නේ. තේ ආය නිසා තමන්ට දුකක් හටගත්තොත් එයා මේ ආර්ය ශ්‍රාංග මාර්ගය ඔස්සේ තමයි කියන්නේ යසිහිය දිනු කළා. එහෙම නැත්නම් වීර්ය ඇති කරගෙන සමාධි ඇති කරගෙන සම්මා දිට්ඨි නැත්නම් සම්මා සංකල්ප මේව ඇති කරගෙන තමයි නිතරම එයා දුක් නැති කරගන්නේ. ඒ නිසා එයා සෝතාපන්න කෙනා නිතරම හේතු ඵල දන්නෝ. දෙයක් හටගත්තොත් දවලනවා ඇයි මේ දුක හටගත්තේ කියලා. එතකොට ඒ හේතු දන්න නිසා ඉතින් එයා ඊට පස්සේ ඒක නැති කරන්න අන්න මේ යෝනිසෝ මනසිකාරයේ දිමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේවල් පුරුදු පුහුණු කරන. ආශ්‍රව සහ අකුසල් අතර වෙනස කුමක්ද? කාමාශ්‍රව භවාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව කෙටියෙන් පැහැදිලි කර දෙන්න. දැන් අවිද්‍යාව කියලා ගත්තාම අවිද්‍යාවේ ස්වභාවය තමයි දැන් අකුසලයක් ගත්තොත් අකුසලය කියන්නේ දුක හදලා දෙන දෙයක්. එතකොට අවිද්‍යාව හිතේ තිනකම් මේ දුක හදලා දෙන අකුසලයේ පේන්නේ මොකක් හැටියද? සැප හදලා දෙන දෙයක් හැටියට. ඒකයි. එතකොට යා සැප හදලා දෙන දෙයක් හැටියට දැක්ක ගමන් මොකද වෙන්නේ? අකුසලය යස් කරන්න පටන් ගන්න. මොකද යා අකුසල් කරන්න කවුරු දුක් විඳින්න නෙවෙයි. ඒක අපි කිසිම අකුසලයක් කිසිම වරදක් කියන දෙයක් කරන්නේ නැහැ දුක් විඳින්න. මොකද මුළු ලෝකයේම ගත්තොත් මේ එකම අදහසයි තියෙන්නේ. මොකද්ද? සැප සුඛ කාමානි භූතානි කියන සියලුම සත්වෝ කැමති සැපේට. ඒ නිසා මේ ලෝකේ කවුරුත් දුක් විඳින කැමති කවුරුත් හොයන්න හැමෙන්නේ නැහැ. ඉතින් සැප කැමතුණාට හැබැයි ලෝකයා සැප විඳින ක්‍රමයේ දන්නේ නෑ. ලෝකයට සැප පේන්නේ කොහෙද? අකුසලයේ තමයි පේන්නේ. ඒ නිසා තමයි අකුසලයට යන්නේ. ඒ අකුසලයේ තියෙන යථාර්ථය දකින්න තරම් ලෝකයාගේ අන්න ඇස් නෑ. අන්ධයි. ඉතින් අන්ධ වෙලා තියෙන මොකෙන්ද? අවිද්‍යාවෙන්. ඒතර දුක හදලා දෙන දේ සැප හැටියට පේනවා. එතකොට ඒ නිසා තමයි අය අකුසල් කරන්නේ. දැන් සෝතාපන්න වෙනකොට මොකද වෙන්නේ? මේ අවිද්‍යාවේ තියෙන ඒ අකුසලයන් පිළිබඳව තියෙන කරුවල මොකද වෙන්නේ? නැති වෙනවා. ඒකයි අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති එත්තාවතා සම්මාදිට්ඨි කියලා සූත්‍රය පෙන්නන්නේ. ඒත සම්මාදිට්ඨිය ඇති වෙනකොට මේ අකුසල් පිළිබඳව තියෙන කරුවල ගතිය නැති වෙනවා. අනේ නිසා අවිද්‍යාශ්‍රය නැති නිසා තමයි අකුසල් කෙරෙන්නේ නැහැ. නිරය තිරිසන් ලෝකාදී යන්. ඒ වගේ අකුසල් පාපයන් ඒ අය අතින් වෙන්නේ නැහැ. ඒකයි අභව්‍ය කියන්නේ ඒව කරන්න. ඒ නිසා ඒවෙන් ජී වෙනවා. ඉතින් මේ ආශ්‍රව වලින් තමයි මේ නිරය කරා ගෙනියන්නේ. එතකොට ඒ කරුවල සෝතාපන්න වෙනකොට නැති නිසා ඒ අය අතින් නිරය තිරිසන් ලෝක යන පාපයන් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ හිතේ කරුවල තිබීම නිසා තමයි මේ අකුසල් කියන දේවල් මනුෂ්‍යයන් කරන්න යන්නේ. එතකොට ආශ්‍රව කියන එක තේරුම් තමයි මුල් ගැසගත්ත මුල් බහැපු කෙලෙස් ගති වලට තමයි ආශ්‍රව කියලා කියන්නේ. දැන් කාමයට අපේ හිතේ කැමැත්ත කියන එක මුල් බහැලා තියෙනවා. ඊළඟට භවයේ කියන දෙයට සිතේ මුල් බහැලා තියෙන භව ආශ්‍රව කියන භවයට මේ පුදුම විදිහට අපේ මේ කැමැත්ත කියන එක එක භව තණ්හාව හැටියට තියෙනවා. ඉතින් ඒ නිසා මුල් බහැලා තියෙන එක. එතකොට මේ කාමාස බවාස අවිද්‍යාස කියන මේ ආශ්‍රවයන්ගෙන් තමයි අපි මේ නිරේ තිරිසං ප්‍රේත ලෝකාදී මනුෂ්‍ය දිව්‍ය හැමතැනටම ගෙනියන්නේ ආශ්‍රවයන් තමයි ගෙනියෑම තියෙන්නේ. ඉතින් මේ සෝතාපන්නාදී වෙනකොට එක එක ආශ්‍රවයන් අඩු වෙන නිරේ යන ආශ්‍රව කාමාශ්‍රවෙත් නැති වෙනවා බවාශ්‍රවෙත් නැති වෙනවා අවිද්‍යාශ්‍රවෙත් නැති වෙනවා. දැන් සෝතාපන්නයි මොන කාමී අනුභව කරත් ඒක අකුසලයක් කියන්නේ නිරේ යන විදියට හිත මුලා වෙන්නේ නැහැ. ඉතින් අනිකුත් මාර්ගඵලවලදී මේ වඩු විලල්ල රහත් වෙනව තමයි සියලු ආශ්‍රව නැති වෙන අපි කියනවා කීනා ශ්‍රව කියලා රහතන් වහන්සේලා. ගරු ස්වාමීන් වහන්සේ බය ව්‍යාපාද සිතුවිල්ලද්දය තුනී කරගන්නේ කෙසේද? හිතුව ගම්මන් හේතුවක් නැතුව බය හටගනී. නින්දෙන් තිග්ගැසී හැරේ එවිට බය හටගනී. ආසන්න හේතුවක් හොයන ගන්න නැත. භාවනා කරන විට සමහර විට පාළු ගතියක් බයක් ඇතිවේ. කරුණු පහදා දෙනුමින් ඉල්ලා සිටිමි. එතකොට දේශ මූලික තමයි බය තියෙන. මොකද බය කියන්නේ ගැටෙන ස්වභාවයක්. අරමුණුත් එක්ක ගැටෙන ස්වභාවය බය තියෙන්නේ. ඉතින් තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් නැති ගතිය ආපවන් තමයි බය එන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම බය ඇති ගැනීමක් ඇති වෙනකොට සීකරන්න කියන්නේ කවුද? ආන්නේක බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමයේ අනුසරේයාත. බුදුරජාණන් වහන්සේ ගැන සීකරන්න කියන. එතකොට ඒ බිය ඇති ගැනීම නැති වෙනවා ධර්මීය ගැන සංඝයා ගැන. එතකොට තමන්ට නිතරම ආරක්ෂකේ රැකවරණයට කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් තියෙනවා නම් බය ඇති වෙන්නේ නැහැ. ඉතින් නැති නිසා තමයි අපිට ඒ විදිහේ නිතරම බිය කියන එක ඇති වෙන්නේ. නිසා නිතරම බුදුරජාන් වහන්සේගේ බුදු ගුණ සිහි කරනවා නම් බය කියන දේ නැති කර ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ අපිට ආරක්ෂාවට රැකවරණයට ඉන්නවා කියන දේ නිතරම මනසේ තියෙනවා නම් එහෙම බිය කියන එක ඇති වෙන බියක් හටගත්තත් එයාට ඉක්මනින් නැති කරගන්න හැකියාව තියෙනවා. මොකද උන්වහන්සේ නැති කරන ක්‍රමය අපිට කියලා දීලා තියෙන්නේ. බය ඇති ගැනීමක් ආව සීකරන් කාගෙනද? බුදුරජාන් වහන්සේ. ඒකයි අරඤ්‍යගතව රුක මූලගත ගස් මුල් පර්වතාර මේ තැන්වල ඉන්නකොට බිය හටගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ මමීව තස්මින් සමී අනුස්සරේයාත තථාගතයන් වහන්සේ සීකරන ඉතිපිසෝ භගවා අරහං. ඉතින් බුදුරජාණන් වහන්සේ සීකිරීමෙන් ඒ බිය තැති ගැනීම නැති වෙනවා. හේතුව පෙන්වන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ කියන්නේ කෙලෙස් නැ රාග දේශ මොහොන ඊළඟට අබීරු කියන්නේ බය වෙන කෙනෙක් නෙවෙයි. අච්ඡම්පි කියන්නේ තැති ගන්න කෙනෙක්. අපලායීති පැනලා යන කෙනෙක් නෙවෙයි. දැන් අපි ආරක්ෂාවට රැකවරණයට බය කෙනෙක් කරයි යනවා. එයාට එයා දිගුත් අපි දුවලා නේද? ඉතින් ඒ නිසා දෙවියෝ ඇදවිවොත් ඒ වගේ තමයි වෙන්නේ. අයි දෙවියෝ කියන්නේ බය අය. සද්දේවරත්තු මම තමන්ගේ දෙවියන්ට කියනවා යුද්ධයක් දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවේ සක්දේවරත්තුමා කියනවා දැන් මේ දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් අට ගන්නවා. ඉතින් ඒ නිසා ඔබලට බයත් ඇති ගැනීමක් ඇති වුණොත් මේ දිව්‍ය රජවරු ඉන්නවා ඊසාන පජාපති වරුණ කියලා මේ අයගේ කොඩිය සිහි කරන්න කිව්වා. ඒ කොඩිය සිහි කරොත් ඔයාලගේ බයත් ඇති ගැනීම නැති වෙනවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කර ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද අර පෞරුෂත්වයක් සිහි කරනකොට පොඩ්ඩක් වෙනවා බය නැති කරගන්න පුළුවන්. තමන්ට වැඩි ඉහළ කෙනෙක් ගැන සිහි කරනකොට පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ කර ඒක වෙන්නත් පුළුවන්. මොකද හේතුව මේ කට්ටිය රාග දේශ මෝහ නැති කරපු අය නෙවෙයි. මේ කට්ටිය බය පැනල යන අය. ඉතින් ඒ නිසා ඒ වගේ සිහි කරොත් සමහරට හරියටම වෙන්නේ නෑ. නමුත් තථාගතයන් වහන්සේ ධර්මය සංඝය සීකරොත් නැති නොමුකද තථාගතයන් වහන්සේ කියන්නේ බය කෙනෙක් නෙවි. උන්වහන්සේ කිසිම තැනකද ආපස්සට අඩියක්වත් තරම් නෑ. ඒකයි ඉතින් නිසා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක බය වෙච්චි තැති ගත්ති කම්පා වෙච්චි කරන්නේ නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ සිහි කිරීමෙන් අනිවාර්යයෙන්ම බිය තැති ගැනීම නැති වෙලා යනවා. ඒ නිසා නිතරම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන් ගුණ සිහි කළා භාග්‍යතුන් වහන්සේගේ පිට මට තියෙනවා කියලා මානසික වශයෙන් ලොකු ජවය සත්‍යයක් ඇති කරගන්න. මම නම් බය නෑ. ඇයි? තථාගතයන් වහන්සේ මගේ ආරක්ෂාවට ඉන්නවා. ඒ නිසා අමනුෂ්‍යයෙකුටවත් මනුෂ්‍යයෙකුටවත් කාටවත් බය වෙන්නේ මොකද උන්වහන්සේ අපිට හැම පැත්තකින් ආරක්ෂාව දීලා තියෙන. උන්වහන්සේ සරණ ගියාම අපිට හැම පැත්තෙන් ආරක්ෂාව තියෙන. මාරයාටවත් බය වෙන්න දෙයක් නැහැ. මේකයි. හොඳයි අද දිනේදීත් සිරුම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තිය යුතුව ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු මේ වටිනා ධර්මයේ අපි සාකච්ඡා කරා, පුරුදු පුහුණු කරා, සමථ විපස්සනා භාවනා වශයෙන් ධර්ම සාකච්ඡා, ධර්ම ශ්‍රවණයේ තුලින් ඉතින් මේ ධර්මයේ පුරුදු පුහුණු කිරීම තුළ අපේ චිත්ත සන්තාන තුළ අප්‍රමාණ පුණ්‍ය ධර්මයක් අත්පත් වුණා. ඉතින් මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් සියලුම මිය පරලෝකේ ඥාතින් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. අතීත සංසාරයේ පටන් මේ ජීවිතයේ දක්වා මේ පරලෝකයේ සියලු ඥාතින් මේ පින දැක අනුමෝදන් වෙලෙයිගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. සියලු ලෝකවාසී සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලා ඒගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අදත් අපිට මේ සියලු භාවනා කටයුතු සිද්ධ කරගෙන යන්න අපපත්තාන කරපු සියලු පින්වතුන්ටත්, සංවිධානය කරපු හැම දෙනාටම, දානමාන ආදී උපස්ථාන කරපු සියලු පින්වතුන්ටත්, ඒ වගේම මේ සඳහා අවවාද අනුශාසනා, ඒ වගේම අනුග්‍රහය ලබා දුන්න, අවසර ලබා දුන්නේ අජාම් බ්‍රහ්මවංශ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ දායක පින්වතුන්ටත් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා, රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නින් ජලයෙන් වස විසාදියකින් කිසිම අන්තරාවක් නොම වේවා, කායික මානසික සුවසානය ලැබේවා, තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන මේ උතුම් ශාසනික ගුණ දියුණු කරගෙන මේ ජීවිතේම ධර්මාබෝධ කරගන්න සියලු පහසු වෙන සැලසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්නතුන් හැම දිනාටමත් පවුල්ල දූ දරු ඥාති මිත්‍ර හිතයිසීන්ටත් මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මය අනුභව බලෙන් සිතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා, රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාදයකින් කිසි මන්ත්‍රාවක් නොම වේවා, කායික මානසික දුක් පීඩාවල් දුරු වේවා, සම්බුද්ධ ශාසනය මුල් කරගෙන මේ ජීවිතේම තම තමන්ගේ දර්ශනය පිරිසුදු කරගන්න මේ ධර්මයේ උපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියන් ඥාතින් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනම් හෝතු සුගිතා හුන්තු ඥාත්, ඉදං වූ ඥාතිනම් හෝතු සුගිතා හුන්තු ඥාත්, ඉදම් මේ ඥාතිනම් හෝතු සුගිතා හුන්තු ඥාතයෝ, එත්තාවතා ච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම් එත්තාවතා ච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ තානුමෝදන්තු සබ්බ සම්පති, එත්තාවතා ච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. සෑම දිනාටම තුන්වන්ගේ අනන්ත ගුණානුභාව බලින් සිත සාන්තිය හපතු දා විවා කියලා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව, භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුත්තානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාසදු අනුමෝතම්බං කම්.